දැන් පටිච්ච සමුප්පාදයේ ඉතින් එක එක මට්ටමට දකින්න පුළුවන් හේතුඵල සම්බන්ධය. හේතුඵල ධමයේ පටිච්ච සමුප්පාදයේ සමහර වෙලාවට පොඩි වෙනසක් තියෙනවා. හේතුන් නිසාම ඵලයක් හට ගන්නවා කියන එක තමයි හේතුඵල සම්බන්ධය. තව ඕනම දෙයක් හේතුන් නිසාමයි හටගන්නේ. හේතුවක් නැතුව හටගන්න දේවල් නැහැ. තව හේතු. මේ ලෝකේ යම් කිසි දෙයක් ගැන දන්නවනම් ඒ හැම එකක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන්මයි හටගන්නේ. ප්‍රත්‍ය කියන්නේ මොනවද? ආධාර වෙන, උපකාර වෙන දේවල් වලට අපි ප්‍රත්‍ය කියනවා. ගොඩාක් ආධාර වෙන. දැන් අපි එකක් ගැන කතා කළාට සමහර විට තව හේතු ගොඩක් තියෙනවා ඒකට උදව් වෙනවා. ඈ ප්‍රත්‍ය දාන. හේතුව කියලා කියන්නේ අපි ඒ වයින් අපිට මූලිකම වෙන දෙයක් තියෙනවා ප්‍රධානව ගන්න ප්‍රත්‍ය අතරින. මේක නැතුවම බෑ. මේක තමයි කියන එක නිකන් ඒකට ටිකක් වැඩිපුර බරක් දීලා උකට හේතුව කියනවා. ඇහැයි රූපයි නිසා විඤ්ඤාණය හටගන්නවා කියලා අහලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපද්දති චක්කු විඤ්ඤාණ. චක්කුංච පටිච්ච රූපේච. මොකද එතන පටිච්ච කියන්නේ? ඇසයි රූපයි නිසා කියන අර්ථයයි පටිච්ච කියන්නේ. පටිච්ච කියන්නේ මේ ගැටෙනවා කියන එක නෙමෙයි. එහෙමත් සමහර විට හිතන්න පුළුවන් ඇහැ රූපේ ගැටෙන හින්දා විඤ්ඤාණය පහළ වෙනවා. ඒකම නෙමෙයි. පටිච්ච කියන්නේ එතන නිසා කියන උදව් වෙන ප්‍රත්‍ය වෙන පටිච්ච කියන්නේ. දැන් පටිච්ච සමුප්පාද කියනකොට හිතා ගන්න පටිච්ච කියන්නේ හේතු වෙනවා. ප්‍රත්‍ය වෙන උදව් වෙන කියන අර්ථයෙන් පටිච්ච. එතකොට ඇහැයි රූපයි නිසා චක්කු විඤ්ඤාණය උපදිනවා. චක්කුංච පටිච්ච රූපේච. රූපේ කියනකොට බහුවචන. චක්කුං කියනකොට ඇහැ ඒක වචනයි. රූපේ කියනකොට බහුවචන අර්ථයක් තියෙනවා. එකයි මම කියන්නේ ඇසයි රූපයි නිසා හේතුවෙන් උපජ්ජති උපදිනවා. මොකද්ද උපදින්නේ? චක්කු විඤ්ඤාණ. ඊට බලන්න ඇසයි රූපයි නිසා චක්කු විඤ්ඤාණය උපදිනවා, පහළ වෙනවා, හට ගන්නවා. ඒකට පටිච්ච කියන එකයි උපජ්ජති කියන එකයි දෙකම තියෙනවා. ඒකට පටිච්චයි උපජ්ජති එකතු වුණහම පටිච්ච සමුප්පන්න. මේ පටිච්ච සමුප්පන්න හේතු නිසා උපදින. ඒකට විඥාණය කියන එක දැන් ඔය තව සම්බන්ධයක් තියෙනවා. මේ ඵලය හේතුන්ට අයිති නැහැ. ඒකට දැන් චක්කු විඥානය කියන එක ඇහැට අයිතිත් නැහැ. ඒ රූප වලට අයිති නැහැ. ඒව නැතුව හටගන්නේ නැහැ. හටගන්න දේ හේතු එකක්වත් නෙවෙයි. අපි ගිනි පෙට්ටියේ ගිනි කූරක් ගැහුවොත් මොකද්ද උපදින්නේ? ගිනි දැල්ල නේ. ගිනි පෙට්ටියේ ගිනි කූර ගැරුවාම ගිනි දැල්ල උපදිනවා. දැන් ගිනි දැල්ල අයිති කාටද? ගිනි කූරටද ගිනි පෙට්ටියටද? ගිනි පෙට්ටියේ තිබුණ එකක්ද ගිනි දැල්ල?
නැහැ.
ගිනි කූරේ තිබුණ එකක්ද ගිනි දැල්ල? නැහැ. ඔබ ගිනි පෙට්ටියේ ගිනි කූර වැදුම් නැත්නම් ගිනි දැල්ල හටගනීද? නැහැ. හේතුන්ගෙන් තොරව ඵලයක් නැහැ. ඵලය හේතුන්ට අයිති නැහැ. ඒ කියන්නේ ඵලය කියන්නේ හේතු නෙවෙයි. ගිනි දැල්ල කියන්නේ ගිනි කූරක් නෙමෙයි, ගිනි පෙට්ටියක් නෙමෙයි නේද? ගිනි පෙට්ටියයි ගිනි කූරයි කියන්නේ හේතු. ඒ වගේ හිතන්න ඇහැයි රූපයි කියන්නේ හේතු. ඇහැයි රූපයි නිසා උදව් කරගෙන ප්‍රත්‍ය කරගෙන උපදින ධර්මතාවය තමයි චක්කු විඤ්ඤාණය. නේද? චක්කු විඤ්ඤාණය කියලා මොකද්ද අදහස් කරන්නේ? විඤ්ඤාණය කියන්නේ මොකද්ද? විශේෂයෙන් කතා වුණේ නැහැ. දැනුවත් වෙන ගතිය, දැනගන්න ගතියට කියනවා. මොනවා හරි දැනගත්තා නම් ඒක විඤ්ඤාණය. විඤ්ඤාණයක් නැත්නම් දැනගන්න බෑ. දැනගන්න ගතිය විඤ්ඤාණ අපි හිත කියලා කියන්නේ නේද? දැනගන්න ගතිය. ඒකට හිතේ විශේෂ අවස්ථාවක් තමයි ඔය විඤ්ඤාණය කියන්නේ. මේ විශේෂ අවස්ථාවක් මේ දැනගන්න ගතියේ මොකද්ද විශේෂයක් තියෙනවා? හා මොකද්ද විශේෂය? විඤ්ඤාණයෙන් දැනගන්නේ ඇත්ත ඇති හැටි නෙවෙයි. මායාවක් තමයි විඤ්ඤාණයෙන් පෙන්නන්නේ. විඤ්ඤාණය මායාකාරයකට උපමා කරනවා බුදුරජාණන් වහන්සේ නේද? මායූපමංච විඤ්ඤාණ. ඒකට දැනුවත් වීමක් වුණාට ඇත්ත ඇති හැටිම නෙමෙයි. ටිකක් මායාකාරී ස්වභාවයක් තමයි මේ මේකෙන් දැනුවත් කරන්නේ. විඤ්ඤාණ. විඤ්ඤාණ කීයක් තියනවද? දැනගන්න ගතිය කියන්නේ එකයි. හැබැයි මොන ආයතනයක් උදව් කරගෙනද මේ දැන ගැනීම වෙන්නේ? ඇහැ උදව් කරගෙන දැනගත්තා නම් ඔබට විශේෂණමක් දෙනවා. චක්කු විඤ්ඤාණය. කන උදව් කරගෙන නම් දැනගත්තේ සෝත විඤ්ඤාණය. මේ කනට පාලියෙන් සෝත කියනවා. ඒකට කන උදව් කරගෙන ආපු දැනුවත් වීම හින්දා සෝත විඤ්ඤාණය. නාසය උදව් කරගෙන නම් ගහන විඤ්ඤාණය. දිව උදව් කරගෙන නම් දැනගත්තේ ජීවහා විඤ්ඤාණය. කය උදව් කරගෙන නම් මේ දැනුවත් වෙලා තියෙන්නේ කාය විඤ්ඤාණය. දැන් සක්මන් කරනකොට එහෙම කය උදව් කරගෙන නේද දැනගෙන තියෙන්නේ? කය නිසා තියෙන දැනීම නේද බල බලා හිටියේ. ඒක කාය විඤ්ඤාණය. ඈ මනසෙන් නම් මොනවා හරි දැනගෙන තියෙන්නේ මනෝ. එතකොට හය ආකාරයක් කිව්වට පොදු එකක්ද? එකක් ගතියක් දැනගන්න ගතිය. දැනගන්න ගතියට කියනවා විඥානය කියලා. පැහැදිලි නේද? හයක් කිව්වට බය වෙන්න එපා. කෙනෙක්ව දැනගත්තොත් හයම දැනගන්න. විඥානය කියන්නේ දැනගන්න ගතිය. හිත කියන්නේ අපි දැනවත් වෙන ගතියකටනේ හිත කියන්නේ. නේද? දැන් හිත දැනගන්නේ මොනවා ගැනද? දැනගන්නවා කියන්නේ මං දැනගන්න දෙයක්ත් තියෙන එක. දැනගන්නේ රූප ගැන. රූප කියලා පොදුවේ කියවහම මේ ලෝකෙට අයිති දෙයක්. ලෝකේ ගැනනේ දැනගන්නේ නේද? ලෝකේ ගැන නේද මොනව හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ. ඒ දැනගත්තු ඒවා එකතු කරලා තමයි අපි ලෝකේ කියලා කියන්නේ. නේද? නොදන්න දේවලුත් තියනවද ලෝකේ? තියනවද නැහැ? දැනගත්තු දේවල් තමයි ලෝකේ අයිති. නොදන්න දේවලුත් තියෙනවා. හැබැයි නොදන්න බව දන්නවනේ. ඒක ගැන දන්නේ නැහැ කියලා දන්නවනේ. එතකොට ඒකත් දන්න දැනගත්තු දෙයක්. ඒකත් විඥාණයට අහු වෙලා. නොදන්න දෙයක් කියලා දැනගෙන ඉන්නේ. එතකොට නොදන්නවා කියලා දන්න දේවලුත් ලෝකේ. දන්නවා කියලා දන්න දේවල් ලෝකේ. දන්න දේවල් ඔක්කොම ලෝකේ. නේද? ඒක දැනගන්න පුළුවන් විඥාණයෙන් නම්. විඥාණයෙන් දැනගත්තු ඔක්කොම ලෝකේ නම්. හොඳට අහගන්න. දැනගන්න පුළුවන් මොකෙන්ද? විඤ්ඤාණ. ඒකට දැනගන්න දේවල් ඔක්කොටම තමයි අපි ලෝකේ කියලා කියන්නේ. නේද? විඤ්ඤාණයට අමතරව දැනගන්න විදිහක් තියෙනවද?
නැහැ.
නැහැ. මේ ලෝකයක් හැදිලා තියෙන්නේ ওই විඤ්ඤාණ කීයකින්ද එතකොට? 6කින්. ඇයි විඤ්ඤාණ 6 ආකාරයයිනේ තියෙන්නේ. මේ ආයතන 6න් විතරයි විඤ්ඤාණයක් හටගන්න පුළුවන්. වෙන විදිහක් නැහැ. නේද? එහෙනම් සියල්ල කියන්නේ ඔක්කොම කියන්නේ ওই ආයතන 6න් දැනගත්තු ටික. නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බ සූත්‍රය සියල්ල. සබ්බ කියන්නේ සියල්ල කාලියෙන්. සබ්බ කියන්නේ සියල්ල ඔක්කොම. ඔක්කොම අයිති කරලා දේශනාවක් බුදුහාමුදුරු දේශනා කරනවා. මේ ඔක්කොම කියන්නේ සියල්ල කියන්නේ මෙච්චරයි. මොනවාද? ඇහැයි රූපයි. කනයි ශබ්දයි. නාසයයි ගන්ධයයි. දිවයි රසයි. කයයි ස්පර්ශයයි. මනයි ධම්මයි. ওই ටික තමයි සියල්ල. ওইට අමතරව මොනවා හරි තියෙනවා කියලා කෙනෙක් කියනවා නම් ඒක නිකන් වචන මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ අර්ථයක් නැහැ. කියන්න පුළුවන් නේද අපිට? ඕන දෙයක් නේ. කිව්වට ඒකට තේරුමක් නැහැ. සියල්ල කිව්වහන් ඔය කියපු 12ට ඔක්කොම අහුවෙලා. මොනවාද 12? ඇහැයි රූපයි. කනයි ශබ්දයි. නාසයයි ගන්ධයයි. දිවයි රසයි. කයයි ස්පර්ශය. පොට්ටප්ප කියලා කියන්නේ නෑ. ඊළඟට මනයි ධම්මයි. 12ක් කිව්වා නේද? ආයතන 6 2 2 කිව්වනේ. ආයතනීය අරමුණ නේද? ඇහැයි රූපේ, කනයි ශබ්දේ, නාසයයි ගන්ධේ, දිවයි රසයි, කයයි ස්පර්ශයයි, මනයි ධම්මයි. 12. ඔය 12 තමයි සියල්ල. පිළිගන්නවද ඒක? කඩ දෙයක් තියනවා නම් කියන්න බය නැතුව ඒක ඒක හොයලා බලන්න පුළුවන්. ඊට වඩා දැනගත්ත දෙයක් තියනවා නම් ඒක හොයලා බලන්න. ආ බුදුදහම කියන්නේ හොයන්න කියන එක. කිව්ව කලියට පිළිගන්න නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියල්ල කියන්නේ ඔය 12. ප්‍රඥාප්ති ප්‍රඥාප්ති කියන්නේ මට තේරෙන්නේ නැහැ. ධම්මවලට මේ සමම් ප්‍රඥාප්ති කියන්නේ මොකද්ද කියන එකෙන් පටන් ගන්න. වචන ගොඩක් නෙමෙයි ඉතින් ප්‍රඥාප්තියට උදාහරණයක් කියන්නේ. බෝතලේ. බෝතලයක්. ප්‍රඥාප්තියක් තියෙනවා මෙතන. තියෙනවද? මේ මොකද්ද? බෝතලයක් නේද? වතුර බෝතලයක්. නේද? මොන ඔකට කියනවා ප්‍රඥාප්තියක් කියලා. ඒ ප්‍රඥාප්තියක් කියන්නේ නැහැ. සම්මුතියෙන් දාපු නම. දැන් මෙතන බෝතලයක් නැද්ද? ඉතේ නෙමෙයි මං ඇහුවේ මෙතන බෝතලයක් නැද්ද? බෝතලයක් තියනවා කියලා දැනගත්තාද? නැහැ. මෙතන බෝතලයක් තියනවා කියලා හිතුණාද? හොම්බේ තමයි ඉන්න තැනින් පටන් ගන්නවා. බෝතලයක් තියනවා කියලා දන්නවා නේ. වතුර බෝතලයක් තියනවා. දැන් ඒක මතක තියාගන්න ලෝකෙට ආйти දැක්ක. ලෝකෙට ආйти ඕන කෙනෙක්ගෙන් අහුවොත් මෙතන බෝතලයක් තියනවාද කියලා ඌ කියයි නේ. ඈ
සම්මතිය.
හරි. සම්මත ලෝකේ තියනවා බෝතලයක්. අපිට බෝතලයක් දකින්න පුළුවන් අත්දකින්න පුළුවන් අත්දකින්න නම් මොන වෙන්ද අත්දකින්න ඕන ආයතන 6න් එකකින් මේ සියල්ල කියලා කිව්වේ ආයතන 6නේ නේද විඥානයක් ඇති වෙන්නේ ආයතන හයෙන් එකකින් නේ දැනගන්න පුළුවන්. ඒකට මේක දැනගත්තේ මොන ආයතනෙන්ද? ඇහෙන් දැකලා නේද දැනගත්තේ? කාගේ හරි ඇස්පේන් නැත්නම් කියයිද මෙතන බෝතලයක් තියෙනවා කියන්නේ? ඇස්පේන් ආයත විතරයි බෝතලේ තියෙනවා කියලා ඔයා ඇතේ ඉඳන් කියන්න පුළුවන්. ඇස්පේන් ආයත විතරයි නේද? ඔව් දැන් බෝතලේ නැහැ කියපු එකේ ඇස්පේන් නැහැ. මම හිතන්නේ ඒක. සයිකන් ලෝකෝත්තර නැහැ. දැන් මෙතන බෝතලයක් තියනවද? දැන් ඇස් පේනා ඉන්නවා ටික. බෝතලයක් තියනවා. ඇයි තියනවා කියන්නේ? ඇහැට පේන නිසා. නේද? ඒක ඇහැට පේන නිසා අන්න බෝතලයක් තියෙනවා. ඒකට දැන් ඕක කියන්නේ මොකක් හින්දාද? පේන ඔව් දැන් විඤ්ඤාණය දැනගත්තේ ඇහෙන් හදලා දුන්නනේ චක්කු විඤ්ඤාණය. ඒකෙන් දැනගත්තා මේ ඇහැට අර එළියේ තියෙන රූපේ පේනවා කියලා. නේද? ඔන්න ඕක තමයි විඤ්ඤාණේ වැඩේ. විඤ්ඤාණයෙන් දැනුවත් කරනවා. දැනුවත් කළා දැන් ඇහැට පේන රූපයක් තියෙනවා. නේද? ඇහැ දන්නවද ඔබට බෝතලේ තියෙනවා කියලා? නෑ. මීට කලින් බෝතලේ තියෙන වචනේ අහලා නැති. අපි ගමු පොඩි දරුවෙක් කියලා. නැවතන හිටියොත් එයාටත් පේනවා ඕක නේද? ඒකට චක්කු විඥාණයෙන් එයාට කියන මට්ටම තමයි අන්න මොකද්දෝ දෙයක් තියෙනවා තමයි. ඇහැට අරමුණු වෙන. නේද? අනිත් ඒවට වඩා වෙනස් මොකද්ද ස්වභාවයක් තියෙනවා. ඔබට තාම දැන් උගන්නලා නැහැ. ඔබට කියන්නේ බෝතලෙකි. එහෙනම් එයාට කියන්න බෑ බෝතලයක් තියෙනවා කියලා.
මනස දේම වෙලා.
එයාට කියන්න පුළුවන් අන්න මොකද්ද ඔය පේන. අර මොකද්ද ඔය දෙයක් තියෙනවා. නේද? ඔන්න ඔය ගතියට කියනවා චක්කු විඤ්ඤාණය කියලා. එහෙන් දැනගන්න රූපයක් එළියේ තියෙනවා. එහෙන් අරමුණු කරන්න පුළුවන් රූපයක් එළියේ තියෙනවා නේද? දැන් අපිත් ඉස්සෙල්ලා කරන්නේ ඕක තමයි. එහෙන් දකිනවා කියන්නේ එහෙන් දැනගන්න රූපයක් අන්නාරේ තියෙනවා. දැන් ඒකට බෝතලේ කියන්න තව මොනවද උඩ ටිකක් එකතු කරන්න ඕන නේද? කලින් ඉගෙනගත්තු පෙර අත්දැකපු දෙයක් ඔය පේන දෙයට සම්බන්ධ කරන්න ඕන නේද? ආ ඕකට කියන්නේ බෝතලේ කියන්නේ. ඒක පෙර අත්දැකීමක් නෙමෙයි. දැන් චක්කු විඤ්ඤාණයෙන් දැනගන්න එකට අමතරව අපේ අත්දැකීමකුත් ඔතෙන්ට එකතු කරනවා නේද? පෙර අත්දැකීම. පෙර ඇසුරු කරපු දේකුත් එකතු කරනවා. දැන් පේන එකට පෙර ඇසුරු කරපු දේකුත් එකතු කරලා අලුත් හිතක් හදනවා. ඒක එකතු කරලා සම්බන්ධ කරලා අලුත් හිතක් හදනවා. ඒකට තමයි බෝතලයක් කියලා දැනගන්නේ. නේද? තර බෝතලයක් නැත්නම් වතුර බෝතලයක් කියන මට්ටම එනකොට ඇහෙන් දකින ස්වභාවය විතරද නැහැ. ඒක ටිකක් තව අඩු වැඩිය දාලා තියෙනවා නේද? මොනවා හරි දැන් එළවලුගක් කඩෙන් ගෙනාවු ගාමම කන්න බෑනේ. මොකට අඩු වැඩිය දාලා උයන්නවා. නේද? අරෝමේ ගෙදර තියෙන ඒවා පොඩ පොඩ දාලා ඕක සකස් කරනවා. නේද? ඔව් ඒකත් ඒ දාපු අඩු වැඩිය. ඇහැට පේන එකට අපි කලින් දැනගෙන තියෙන ටික සම්බන්ධ කරනවා. නේද? එකතු කරගෙන තියෙන ටික. දැන් කඩෙන් ගෙනාවේ එළවලුක විතරයි. නේද? ඒක එහෙමම කන්න බෑනේ. දැන් අඩු වැඩිය දාලා ගෙදර තියෙන ඒවායි තමයි දාන්න ඕනේ. තාල්ලපු ගෙදරට දුන්න වෙනවනේ මේව නැහැ කියලා අරන් ගන්න. එහෙම බෑ. නේද? තියෙන ජාති ටික දාලා අලුතෙන් දෙයක් හදනවා. දැන් උයුවට පස්සේ තියෙන්නේ කඩෙන් ගෙනාපු දෙයද? නෑ අලුත් දෙයක් තියෙනවා. හා? ඔතකට චක්කු විඤ්ඤාණයෙන් දැනගත්තේ අන්න කඩෙන් ගෙනාපු දෙය වගේ. ඒක කන්න බෑ. අන්න නම් මොකද කරන්න ඕන? තව ඕකට එකතු කරන්න ඕන. එකතු කරන ටික කොහෙද තියෙන්නේ? තමන්ගේ ගෙදර. කලින් එකතු කරගත්තු ටික. ඒ ටික තමයි මනසෙන් ඇදලා අරන් මේකට සම්බන්ධ කරලා අලුත් දෙයක් හදනවා. දැන් සම්බන්ධ වුණාම ඒක වෙනස් දෙයක් වෙනවා. වෙනස් දෙයක් සකස් කරනවා.
නමක් දෙනවා.
නම් සකස් කරපු දෙයට උන්නම් නමකුත් දෙන්න පුළුවන්. ඉස්සෙල්ලා සකස් කරන්න එක. සකස් කරපු දෙය අරටින් ගෙනාපු දෙය නෙවෙයි. එහෙනම් ඒක චක්කු විඥාණයෙන් අරන් දීපු දෙය නෙමෙයි මනසෙන් සකස් කළාට පස්සේ. දැන් චක්කු විඥාණයට අරමුණු වෙන්නේ වර්ණ සටහනක් විතරයි නේද? ඔය බෙර ගහනවා එහෙනම් නේද? ඇහැට ගන්න පුළුවන්ද ඒක? ඒකත් එමුදෙන්නේ කණේ. කණෙන් කරන වැඩේ ඇහෙන් කරන්න බෑ. ඒකට ඇහැට පුළුවන් වර්ණ ගන්න විතරයි. කනට පුළුවන් ශබ්ද සටහන් ගන්න. කනට පුළුවන්ද මේ බෝතලේ දකින්න?
බෑ.
කනට පුළුවන් බෙර ශබ්දය අහන්න. ශබ්දය අහන්න පුළුවන්. ඇහෙන් කරපු වැඩේ කරන්න බෑ. ඇහැට පුළුවන් මේකේ බෝතලේ වර්ණ සටහන දකින්න පුළුවන්. ශබ්දය අහන්න පුළුවන්ද?
බෑ.
එතකොට දැන් එක එක කඩේ අපි එක එක දේවල් තියෙන්නේ නේද? ඒකේ තියෙන දේවල්. එතකොට ඒ වර්ණ සටහන් අරන් දෙන එක විතරයි අපේ චක්කු විඤ්ඤාණයට පුළුවන්. ඇහැ නිසා උපදින එක. හරිද? වර්ණ සටහන තමයි උන දැන් ගෙනාපු එළවලු. ඕක නිකම්ම කන්න බෑනේ. අඩු ගැඩිය දාලා සකස් කරන්න ඕන. අඩු ගැඩිය තියෙන්නේ තමන්ගේ ගෙදර. කලින් එකතු කරගත්තු ටික මනසෙන් ඇදලා ගන්නවා නේ. ඒ ටික දාලා අරකට සම්බන්ධ කරලා වුණ හදනවා. ඔය සටහනෙන් පෙන්නේ ඔබට කියන්නේ බෝතලයක්, වතුර බෝතලයක්. ඔන්න ඉන්නවා වර්ණ සටහන බෝතලයට අදාළ වර්ණ සටහන තමයි ඇහැ අරන් දුන්නේ. ඔබට පරණාද්දකින් ටික දාලා ඔන්න දැන් ඔක වතුර බෝතලයක්. වතුර බෝතලයක් කියනකොට ඒකේ අදහස් පිළ ඔක්කොම තියෙනවා. ඔක ඇතුලේ තියෙන වතුර ඌව බොන්න පුළුවන් අරව මේවා නේද? සීරම දේවල් ටිකත් එක තමයි මේ සකස් කරන්නේ. ඒක තමයි අඩු ගැඩිය දාන්නේ. ඈ? ඒකට ඒ හිතේ ඇති වුණ අදහස් නැත්නම් චේතනා කියලා අපිට කියනවා. චේතනා. චේතනා ටිකෙන් සකස් කරනවා. ඒ සකස් කරන ඒවට නමක් දෙනවා කර්ම. කර්ම. බෝතලය සකස් කළාද කර්මය සකස් කළාද? බෝතලය සකස් කළා කියන්න තමයි අපි බුදු වෙලා ඉන්නේ නැහැ. මගේ එළියේ තියෙන බෝතලේ වතුර බෝතලයක් අතන තියෙනවා කියනකොට දැන් ලොකු සකස් කිරීමක් කරලා. මේ පුණ්‍යාවියනක් තුලා පුණ්‍යාවියනක් කියන්නේ බෝතලේ එක්ක දැන් බෝතලේ දැක්කහම ඊළඟට හිතෙනවා සමාත් වතුර බෝතලයක් පූජා කරන්න. නැත්තම් ওই බෝතලේ හොරකම් කරගෙන යනවා. ඒක එකම හිතන්න පුළුවන් නේද? ඔව් ඒක බොන්න පුළුවන් කියලා තණ්හාවෙන් හිතන්නත් පුළුවන්. නෑ මේක මට කාට හරි බොන්න දෙන්න පුළුවන් අර තිබහ ඉන්න කෙනෙකුට. එහෙමත් හිතන්න පුළුවන් නේද? පින් පැත්තෙන් හිතන්නත් පුළුවන්, පව් පැත්තෙන් හිතන්නත් පුළුවන්. කර්ම කර්ම. මොනවා උදව් වුණත් ඔය චේතනාවෙන් කරපු කර්ම. සකස් කරපු දේවල්. ඔයාලට ටිකක් ගැඹුරෙන් කියනවා ජවන් සිත් කියලා කියනවා. අභිධර්මයෙන් තමයි. එහෙන් දැකපු මට්ටම කර්මයක් බවට පත් කරලා සකස් කිරීමක් කරලා චේතන ඈ එතකොට එහෙන් දැක්කේ මොකද්ද? වර්ණ සටහනක් විතරයි නේද? ඇහැට පුළුවන් වර්ණ සටහනක් අරන් දෙන්න විතරයි. මේ ඇහැ ඇතුලේ හදන්න පුළුවන් වර්ණ වලින් චිත්‍රයක් සටහනක් සටහන් මාත්‍රයක් විතර ප්‍රතිබිම්බයක් විතර නේද? චක්කු විඤ්ඤාණේ තරමුණු ඉන්නේ ඇත්තටම වර්ණයක් විතරයි. හැබැයි එකෙන් හිත දැනගන්නේ වර්ණයක් විතරයි නේද? ඇහැ නිසා පහළ වෙන සිත.
වර්ණය හැඩය දෙකම වැටෙන්න ඕනේ.
හැඩය කියන්නේ වර්ණයට තව ටිකක් අඩු වැඩිය දාන. ඒ වර්ණයට පැතිරලා තියෙන ස්වභාවයට හැඩය කියලා තෝරන්න කියන්න පුළුවන්. ඒකට දකින්නේ වර්ණේ. නේද? වර්ණ ගතිය තමයි දකින්. ඈ වර්ණේ සීමාවට අපි කියන හැඩය කියලා. ඒක හැඩයක් නෙමෙයි දකින්නේ වර්ණේ දා. වර්ණේ පෙනුනේ නැත්නම් හැඩයක් වෙයි. වර්ණේ වෙන් කරගන්න බැරි නම් හැඩයක් වෙයි. නෑ. වර්ණයක් වෙන්ුණ හින්දායි ඒකට හැඩයක් දාන්න පුළුවන්. නේද? සීමාවක් දාන්න. දැන් නිල් අහස පැතිරිලා තියෙනකොට ඔක බැලුවොත් හැඩයක් තියෙන්නේ නෑ. ඒක මොකක් හරි වෙන කුරුල්ලෙක් පියාඹුවොත් එහෙම අන්නේ ඒකට ඒ අමුතු වර්ණයක් නේ. ඒ වර්ණයක ඕනනම් හැඩයක් දාගන්න පුළුවන්. ඒක පේන්නේ වර්ණය. හරි? ඇහැට පුළුවන් වර්ණ සටහනක් පෙන්වන්න විතරයි. කනට පුළුවන් ශබ්ද සටහනක් අරන් දෙන්න විතරයි. නේද? ඔන්න විඤ්ඤාණයේ මූලික මට්ටම. චක්කු විඤ්ඤාණය පුළුවන් ඇහැට විඤ්ඤාණය වුන් කියලා. ඒ කියන්නේ ඇහැට ගන්න පුළුවන් මේ වර්ණ ස්වභාවය දැනගන්න විතරමයි චක්කු විඤ්ඤාණයට පුළුවන්කම තියෙන්නේ දැනගන්න ගැතියි. කන නිසා උපදින විඤ්ඤාණයට හැකියාව තියෙන්නේ ඒකට අදාළ ශබ්ද සංඥාවක්, ශබ්ද සටහන් මාත්‍රයක් දැනගන්න විතරම. තේරෙනවා? ඒ වගේ අනිත් ආයතන අයම හිතාගන්න. නාසයට පුළුවන් මේ ගන්ධයට අදාළ යම්කිසි සටහන් මාත්‍රයක් දැන ගැනීම විතරමයි. හරි? විඤ්ඤාය වෙලා තියෙන්නේ මේ මට්ටම විතරයි ඇත්තටම. විඤ්ඤාණයෙන් දැනගන්න පුළුවන් ඇත්ත ඇති කියලා. හැබැයි විඤ්ඤාණය අපිව දැනුවත් කරන්නේ යාට කරන්න පුළුවන් වැඩේ විතරක් නෙමෙයි. අපේ අය හරි පුරුදුයි නේද? පොඩි දෙයක් දැකලා අර ලොකු කරලා කියන්න කන්ද දෙන්න කන්ද කරනවා නේද? දකින්නේ කෙන්ද ඒකට කන්දක් කරලා තමයි කියන්නේ. ඔව්. ස්පර්ශයක් නිසාමයි විඥානේ පහළ වෙන්නේ. ඒ කියන්නේ විඥානේ පහළ වුණා කියන්නේ ස්පර්ශයක් වුණා. තව විදියට කියුවොත්. ඇහි ස්පර්ශය කියන්නේ විඥානේ ඇහි රූපයයි. තුන තින්නම් සංගති පස්සෝ කියනවා. ඇහි රූපෙයි විඥානේ කියන තුන පහළ වුණා නම් පස්සේ මොකටද හේතුව? මේ ජාති තුන හටගත්තා නම් ඔකට කියනවා ස්පර්ශයක්. නෑ ස්පර්ශය ඵලයක් වෙලා මේ තුන හටගන්නේ. ඒකට හේතු තමයි මේ හොයන්නේ. හයි රූපේ චක්කු විඤ්ඤාණය. අර තුන එකතු වුණා නම් ඔකට කියනවා පස්සේ කියලා. තින්නම් සංගති පස්සෝ. දැන් විඤ්ඤාණය කියන එක දැන් ආයතනයේ විඤ්ඤාණය එක තමයි මූලික විඤ්ඤාණය නේද? ඒ විඤ්ඤාණයට කර්මයක් කියලා කිව්වේ නැහැ. ඒක ගැන හිතපු එකට තමයි කර්මයක් කියලා කියන්නේ නේද? අන්තිේ කඩෙන් ගෙනාපු එළවලු එක කන්න බෑ. මේ සකස් කරන්න. මේ සකස් කරන්නේ මනස. අඩු වැඩිය දාන්න, පෙර අත්දැකීම් ටික දාන්න ඔකට. ඒක කරන්නේ මනස. මනෝ විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය නෙමෙයි. එහෙන් ගත්ත ඔව්. එහෙන් දකින මට්ටම නැත්තම් චක්කු විඤ්ඤාණ මට්ටමට කියන්නේ විපාකයක්. ඒක කර්මයක් නෙවෙයි. විපාකයක් කියන්නේ එයා කලින් එකක විපාකයක් වින්දා. එයා ආයි ඉස්සරහට යෑම නැහැ. ආපහු විපාකයක් දෙන්න හැකියාව නැහැ. මං කියේ දැන් පොසක් ගත්තාම ඒ කර්ම ඉවරයි. පරණ කුසල කර්ම ඉවරයි. දැන් පොත ගත්තා. මම ආයි පොත් හම්බ වෙන්නේ නැහැ ඒ කර්මෙට. දැන් ආයි බලා ඉන්න එපා පොත් හම්බ වෙයි කියලා. පොත් උන්න නම් තව අලුත් කර්ම කරන්න
ඕනේ.
ඔව් පොත ගෙනාවේ නැත්තම් ඉතින්. නව කර්මයේ අකුසල් වෙනවා. ගෙනාවොත් කුසල්. තව හම්බ වෙයි. එතකොට දැන් චක්කු විඥාන මට්ටම ඇහැට කොහොම දකින්න හම්බ වුනේ? පෙර කර්මයක්. ඒක හැබැයි වර්ණ සටහනක් දකින්නවා විතරයි. ඒකට බෑ ආයේ හැක් උපද්දවන්නේ. ඇයි ඒක විපාක. නේද? දැන් ඕක ගැන හිතන එක අලුත් කර්මයක්. දැන් මේකේ ඔන්න දැන් බෝතලේට අදාළ වර්ණ සටහනක් ඇහෙන් අරන් දෙන එකනේ පළවෙනි එක. ඇහැ පේනවා කියන්නේ. නේද? මේකට අදාළ වර්ණ සටහන අරන් දුන්නා. ඒක විපාක මට්ටමක්. ඒකේ කිසිම වරදක් නැහැ. ඒක හරි අහිංසකයි. චක්කු විඥාන මට්ටම හරිම අහිංසකයි. හරි? එයාට බෑ අපිව සසරේ ගෙනියන්න. එහෙම නැත්තම් විපාකයක් දෙන්න බෑ. විපාකයක් දෙන මට්ටමට ගේන්නේ. ඒක තමයි මම කියන්නේ. අර කඩෙන් ගෙන ආපු වේලවලුව ඒක මුකුත් ඒක නැහැ. ඒක සකස් කරලා හදට උයලා මේසෙට දැම්මොත් තමයි ඔන්න කන්න පුළුවන්. කර්මය විපාක දෙන කර්මයක් බවට පත් කරන්නේ එතකොට මනස සකස් කරනවා. ඒක තමයි එතකොට නව කර්ම වෙන්නේ අලුත් කර්ම. අලුත් කර්ම කියන්නේ ඒකට විපාක තියනවා කියන්නේ අපිට සසරේ ගෙනියන්න පුළුවන්. නේද? එතකොට ඔන්න මූලික විඥාන මට්ටම කර්මයක්ද විපාකයක්ද? විපාකයක් විතරයි. ඒ කියන්නේ ඇහෙන් දකිනවා නැත්නම් කනෙන් අහනවා. නාසයෙන් ගඳ සුවඳ දැනෙන මට්ටම. දැනෙන මට්ටම කියනකොට මතක තියාගන්න අර ඡායා මට්ටම. හරි? ඡායා මට්ටම. දැන් ඇහැට අරන් දෙන්නේ ඡායා මට්ටමක් විතරයි. තේරෙනවද ඒක? දැන් ඔන්න වතුරේ ඡායාවක් වැටිලා තියෙනවා කියන ගහක නේද? මම පිට වතුර දිහා බැලුවාම ගහක් පේනවා ඒක. ඡායාවක් නේ තියෙන්නේ. දැන් ඒ පේන ගහ අල්ලන්න ගියොත් ගහක් අහු වෙයිද? නැහැ. නේද? අපි හිතමු මලක ඡායාවක් කියලා වැටිලා තියෙන නේද? ඒ මල කඩා ගන්න ගියොත් අහුවෙයිද? වතුර තමයි අහුවෙන්නේ. එහෙන් දකින්නවා කියන්නේ අන්න ඒ ඡායාවක් තමයි. ඒක එතකොට අතින් අල්ලන්න බෑ. මේ මලේ සුවඳ බලන්න ගියොත් සුවඳක් දැනෙයිද? නෑ. වතුර පල් වෙලා නම් පල් ගඳ දැනෙනවා මිස මලේ සුවඳක් දැනෙයිද? නෑ. ඒ වතුර වලේ තියෙන මොනවා හරි මඩ ගඳක් තියෙනවා නම් ඕක දැනේ නේද? දකින දෙයට අදාළ සුගතක් දැනේද? නෑ. ඈ අපි හිතමු මේ මලේ රස බලන්න ගියොත් එහෙම රසක් දැනේද? නෑ. අර වතුරටයි තියෙන මොනවා හරි රසක් තිබුණොත් ඕක දැනෙනවා මිස මලට අදාළ රසක් දැනෙන්නේ නෑ නේද? බලන්න ගඳ සුවඳක් දැනෙන්නෙත් නෑ මලට අදාළ. ඈ රසක් දැනෙන්නෙත් නෑ අල්ලන්න ගියොත් අහුවෙන්නෙත් නෑ. ඈ ඒකට අදාළ සද්දයක් අහන්න ගියොත් ඒත් ඇහෙයිද? නෑ. අර වතුරේ මොකක් හරි සද්දයක් වෙනවනම් ඕක ඇහෙනා මිස නේද මලට අදාළ සද්දයක් ඇහෙන්න බෑ. දැන් තේරුම් ගන්න ඔන්න ඔය මට්ටම තමයි මේ චක්කු විඤ්ඤාණයෙන් දකින මට්ටම කියන එක. අර වතුරේ තියෙන ඡායාව දැනගත්තා වගේ. ඒක වෙන කිසිම ආයතනකින් අත්දකින්න බෑ. මේ ඇහෙන දකින මට්ටම කණෙන් අත්දකින්න බෑ, නාසයෙන් අත්දකින්න බෑ, දිවෙන් අත්දකින්න බෑ, කයින් අත්දකින්න බෑ. පැහැදිලි නේද? ඒකයි ඒ විපාකයේ අදාළ ඇහැට විතරයි. ඇහෙන් පෙන්නුම් කරන මට්ටමක් විතරයි ඒ විපාකයේ කියන්නේ. නේද? දැන් මේ බෝතලේට අදාළ සටහන දකින්නවනේ ඇහි. ඒක එතකොට විපාක මට්ටමක්. නේ? දැන් මේ පොත පේනවද? ඔය පේන මට්ටම විපාක මට්ටම. දැන් බෝතලේ පෙනුන එකයි පොත පෙනුන එකයි දෙකම කලේ ඇහෙන්නේ නේද? එතකොට ඔය දෙකම ඇහෙන් ඇදලා දුන්න නිකන් චිත්‍රයක් වගේ නේද? සටහන් මාත්‍රයක්, වර්ණ සටහන් මාත්‍රයක් විතරයි නේද? හරි. ඔන්න ඕක තමයි විපාක මට්ටම කියන්නේ. හරිද? දැන් ඒක ගැන ඒ චක්කු විඥානය නිරුද්ධ වෙනකොට ඒක උදව් කරගෙන පහළ වෙනවා මනෝ විඥානය. මනසෙන් තමයි දැනගන්නේ උක පොතක් කියලා හරි බෝතලයක් කියලා හරි. නේද? නැව ජාති දෙකක් දැනගන්නවනේ එකම සටහනක් දකින්නේ. එනකට දැනගන්න ස්වභාවයේ පොතක් කියලා දැනගන්නවා වතුර බෝතලයක් කියලා දැනගන්නවා. නේද? දැන් ඒ දැනගන්නේ මොකෙන්ද? මනෝ විඥාන. ඒකට කියනවා මනෝ විඥාන සිත. ඉස්සෙල්ලා ඇති උනේ චක්කු විඥාන සිත. දැන් මනෝ විඥාන සිත. දැන් එතකොට දැන් මනෝ විඥානය හට ගන්නකොට චක්කු විඥානේ තියනවද? ඒක නිරුද්ධ වෙලා ඉවරයි. විඥාන දෙකකට එකට ඉන්න බැහැ. චක්කු විඥානේ නිරුද්ධ වෙලාමයි ඒක ගැන හිතන මනෝ විඥානය පහළ වෙන්නේ. හරිද? දැන් ඔන්න පැහැදිලිද චක්කු විඥානය මොකක්ද? කර්මයක්ද විපාකයක්ද? විපාකය. ඒක ගැන හිතන මනෝ විඥානය කර්ම. ඒ කියන්නේ අලුතෙන් සකස් කරපු දෙයක්. නේද? ඔය පටිච්ච සමුප්පන්න ගතියක් තියෙනවා. දැන් මේ ලෝකයාට සිද්ධ වෙන දේ තමයි මේ කියන්නේ. පටිච්ච සමුප්පාදේ දන්නේ නැහැ කියලා හිතන්න. අහලා නැහැ, ධර්මයක් අහලා නැහැ. එන්නත් දැන් මෙතන බෝතලේ තියෙනවා කියලා දැනගන්නකොට මොකද්ද සාමාන්‍යයෙන් සිද්ධ වෙලා තියෙන්නේ? චක්කු විඥානයක් පහළ වෙලා ඒක නැති වුණා. චක්කු විඥානය පහළ වුණේ මොකටද? වර්ණ සංහනක් කරන්න. ඊළඟට මනෝ විඥානයක් පහළ වුණා බෝතලයක් කියලා දැනගන්න, වතුර බෝතලයක් කියලා දැනගන්න නේද? ඒක දැන් තියනවද? ඒකත් නේද? දැන් පොත දකින්නකොට ඒ බෝතලේ මනෝ විඥානේ තියනවද? නැහැ. නිරුද්ධ වුණා නේද? ඇති වෙන ඇති වෙන හිත නිරුද්ධ වෙලා නේද? එහෙනම් මොනවද රස කරනවා කියන්නේ? නිරුද්ධ වෙලා. කර්මයක් කළා තමයි ඒක කර්ම රැස් වෙනවා කියන්නේ. ඒ ගැනම හිතන්නේ නැහැ නේද? දැන් බෝතලේ ගැන හිතලා ඉවරයි පොත ගැන හිතනකොට. නේද? බෝතලේ ගැන හිතපු කර්මයට මොකද වෙලා
තියෙන්නේ?
නිරුද්ධ. නිරුද්ධ වුණා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. කර්මය නෙමෙයිද නිරුද්ධ වෙන්නේ? කර්මය කියේ මොකද්ද? චේතනාව නේද? චේතනාව තාම තියෙනවා. නිරුද්ධ වෙලා නම් ආයේ තියෙනවා කියන්න ඕනද? නිරුද්ධ වෙලා තියෙනා නෙමෙයි නිරුද්ධ වුණා. ඇයි මේ තියෙනවා කියන්නේ? කර්මය දෙන්න බෑ. ඒක තමයි මම අහන්නේ කොහොමද ඉතුරු වෙන්නේ? බෝතලේ කියලා හිතපු හිත දැන් තියනවද?
නෑ.
ඉතුරුවක් කරලාද නිරුද්ධ වුනේ? ඉතුරු නැතුවම නිරුද්ධ වුණාද? බෝතලයක් දැක්කා කියන හිතේ පොඩ්ඩක් හරි දැන් ඉතුරු වෙලා තියෙනවද?
නෑ.
මේ හිත කොච්චර කාලයක් තිබුණාද ඒක? චිත්තක්ෂණයකට වඩා හිතකට තියෙන්න බෑනේ. පුළුවන් හිතුත් තියනවද? බෑ නේ. හිතක් තියෙන චිත්තක්ෂණයක්. ඒ චිත්තක්ෂණේ ඉවර වෙනකොට ඒ හිත නිරුද්ධයි. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුවම එන මොනවාද ඉතුරු වුණා? ඇත්ත දන්නේ නැති වෙන්න පුළුවන්. මොනවද දැන් ඇත්ත දන්නේ නැති හැටි ඉතුරු වුණේ මොනවද? ඔව් දැන් ඔන්න බෝතලේ ගැන අපිට හිතන්න පුළුවන් නේද? බෝතලේ නම් ඇත්තට ගණන් ගන්නෑ මේ. පොතක් දැක්ක ගමන් ඔන්න දැන් ළඟ ඉන්න එක්කෙනා දැක්කේ නෑ, මම විතරයි දැක්කේ. දැන් මොකද හිතන්නේ ළඟ ඉන්න එක්කෙනාට කියනවා? අන්න අලුත් පොතක් ගෙනහැල. මම රහසින් කියනවා පොතක් ගෙනහැල. කියන්න හිතෙනවා නේද? ඒ දැන් හිතපු දේ වචනෙට පෙරලන්නත් පුළුවන්. දැන් හිතපු එකට කියනවා චිත්ත සංකාර. කියනකොට වචී සංස්කාර. ගන්නකොට කාය සංස්කාර. දැන් දුවගෙන ඉන්නේ එකයි. හොරකන්න නේද? නැති වුණොත් කියන. දැන් මොනවද? කාය සංස්කාර. පොත ආරමුණු කරගෙන අන්න බලන්න, චිත්ත සංකාරත් කරනවා, වචී සංකාරත් කරනවා, කාය සංකාරත් කරනවා නේද? ඔය තුනටම හිත තමයි මුල් වෙන්නේ. එනකට ඒක වචනයට පෙරලෙන්නත් පුළුවන්, කයින් කරන ක්‍රියාවකට පෙරලන්නත් පුළුවන් නේද? දැන් ළඟ ඉන්න කෙනාට කිව්වොත් අන්න අලුත් බණ පොතක් ගෙනහැලා වචී සංකාරයක් නේ කිව්වා කියලා හිතන්. දැන් දකින්නකොට ඒක දැකලා ඊළඟට කිව්වා. ඒ කියපු වචනේ තියනවද ගන්න එනකොට? කියපු එක නිරුද්ධයි නේ. නැත්තම් වෙන මොනවා හරි කියනකොට අරක තියනවද? මේ ඉවරයි නේ. වචනෙන් කරපු කර්මෙ ඉවරයි. නිරුද්ධ වෙයි. හෑ වෙන දෙයක් කියනකොට අර කලින් කියපු එක තියෙනවා. ඒකත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නේද? මේ නිරුද්ධ වුණා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඇත්ත තත්ත්වේ නිරුද්ධ වෙලා කියන්නේ නම් රැස් කරගෙන කියලා. කර්ම රැස් කරගෙන කියලා නේද කියන්නේ? නිරුද්ධ වුණාට රැස් කරලා හිතපු දෙයත් ඉතුරු නැතුවම නිරුද්ධ. ඊළඟ හිත එනකොට මේ හිත නිරුද්ධ නේද? කියපු දෙයත් එහෙමම නිරුද්ධයි. ඉතුරු වෙලා නැහැ නේ කියපු දෙය? ආය ආය ඇහෙන්නේ නැහැ නේ කියපු දෙය නේ? ඈ මම ගත්තේ නැහැ කියලා හිතන්නේ දැන්. අර පොතක් තියෙනවා කියන එක ආයි කියන්නේ නෑනේ. මේ පොතක් ගන්න එනකොට වෙන මොකක් හරි කියන්නේ. අර කියපු එක ඉවර නේ ඒක.
අපි දැන් බුද්ධිලේ කියලා අඳුරගත්තේ සරි අපි විසත්‍යයක් හිතේ තියාගෙන සංතු වෙච්ච හින්දා නේද අපි බුද්ධිලේ කියලා අඳුරගත්තේ.
හරි මොනවා හරි දැන් බෝතලේ කියලා අඳුරගන්න උදව් වුණා මොනවා හරි. ඈ පෙර අද්දකින් ටිකක් එකතු කරලා දැන් දැක්ක වර්ණ සටහනේ ඔය ටික එකතු කරලා සංස්කාරයක් කළා. ඒ බෝතලයක් තියනවා කියලා දැනගත්තා. පොතක් තියනවා කියලා දැනගත්තා. ඒ දැනගන්න හිත තමයි මනෝ විඥානය. ඒක දැන් එහෙමම නිරුද්ධ වෙනවනේ. නේද? ඊළඟට ඕක ගැන කතා කළා නම් ඒකත් එහෙමම නිරුද්ධ වෙනවා නේද? වචී කර්මය. පොත ගන්න ආවහම අරන් ගියාට පස්සේ දැන් ආයේ අර ගන්න ආපු කර්මය දැන් තියනවද? ගිහිල්ලා වාඩි වුණාට පස්සේ මේකත් ඉවරයි. කර්ම ටික නිරුද්ධ වෙනවා. චේතනා තමයි කර්ම වලටපත් වුනේ. මේ චේතනා ටික තියෙනවා බෑ. ආයෙ හිතන්නේ මේක හිතලත් ඉවරයි කියලාත් ඉවරයි. දැන් අහන ප්‍රශ්නේ පැහැදිලිද? වෙන වෙනම කියන්නේ නැතුව ඒකට අදාළ එක විතරයි. දැන් අපි එහෙන් දැක්කා යම් කිසි වර්ණ සටහන නේද? බෝතලයකට අදාළ සටහන වෙන්න පුළුවන්, පොතකට අදාළ සටහන වෙන්න පුළුවන්. නේද? ඒක කලේ මොකෙන්ද? චක්කුයි. ඒක කර්මයක්ද විපාකයක්ද? විපාකයක්. නේද? ඔය සටහන දැකලා ඊළඟට ඕක ගැන හිතුවා. ඔය පෙන්නේ බෝතලයක්, වතුර බෝතලයක්. ඒක කලේ මොකෙන්ද? මනෝ විඤ්ඤාණය. ඒක කර්මයක්ද විපාකයක්ද? අන්න අරෙහි බණ පොතක් තියනවා කියලා දැන් දැනගත්තා. පෙනුණා චක්කු විඤ්ඤාණය. ඊළඟට හිතෙන් දැනගත්තා ඔය පෙන්නේ අතන තියෙන බණ පොත. ඒක දැනගත්තේ මොකෙන්ද? චක්කු විඤ්ඤාණයෙන්ද මනෝ විඤ්ඤාණයෙන්ද? මනෝ. ඒක කර්මයක්ද විපාකයක්ද? කර්මය. නේද? දැන් අපි ඉස්සෙල්ලා ඔන්න තව සැරයක් කරමුකෝ කර්මේ. කර්ම කරන්න ආසයි නේ. ඔන්න දැන් මොකද්ද දැන් කරන කර්මේ? බෝතලයක් තියනවා කියලා දැනගන්න. නේද? එළියේ මෙතන බෝතලයක් තියෙනවා. නේද? Taman ළඟ නෙමෙයි. මේ ටිකක් දුරක තියෙනවා වතුර බෝතලයක්. නේද? දැන් ඔන්න මනෝ මනසෙන් කළා නේද කර්මය? ඕන්න ළඟ එක්කෙනාට කියන්න අන්න බෝතලයක් තියෙනවා. ඌ වචනෙනුත් කළා නේද කර්මය? හරි? අපි යතක් කෙල්ලුවා නම් ඒක කයින් කරන කර්මය. අපි හිතමු උළුව හැරෙව්වා නේද එක්කෙනාට කියන්න. ඒතර කයින් ක්‍රියාවකටත් හැරෙව්වානේ. නේද? ඒ හිතෙනුත් කර්මයක් කළා, වචනෙනුත් කර්මයක් කළා, කයනුත් කර්මයක් කළා. නේද? දැන් මොකද්ද පේන්නේ? පොතක්. දැන් පොතක් පේනවා කියලා ඔන්න හිතෙන් කර්මයක් කළා නේ. බණ පොතක් අතන තියෙනවා. ළඟ එක්කෙනාට කියනවා අන්න අන්න බණ පොතක් තියෙනවා. වචී කර්මයක්ත් කළා. නේද? ඒක කියන්න ඔළුවත් හැරෙවන්නේ. කාය කර්මයක්ත් කළා. නේද? කලා නේද? දැන් මේ පොත ගැන කර්ම ටික කරනකොට බෝතලේ ගැන කරපු කර්ම ටික තියෙනවද? මේ ටික ඉවරයි. පොත ගැන කර්ම ටික කළා. ආයි බෝතලේ දකින්නවා කියලා හිතන්න. දැන් පොත ගැන කරපු කර්ම ටික දැන් තියෙනවද? නැහැ. දැන් බෝතලේ ගැන කර්ම අලුතෙන් කරනවා. එතකොට අර ටික ඉවරයි නේද? කර්ම කළා. දැන් කර්ම රැස් වුණා කියලා කියනවා නේ. ඇත්තට වෙලා තියෙන්නේ කර්ම ටික නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණා එකට මොකද රැස් වුණා කියන්නේ? ඒක තමයි. දැන් මේ නිරුද්ධ වුණානේ ඒ ටික දැන් නැහැ. බෝතලේ දැක්ක එක දැන් නෑ. බෝතලේ බෝතලයක් තියෙනවා කියපු එකක් දැන් නෑ. වචන ටිකක් ඉවරයි. ඒ සද්ද දැන් නෑ. තියනවද? ඒ සද්ද තියනවද මනසේ? කතා කරපු සද්ද මනසේ තියනවද? නැව ඔය කියන ඒවයි මං අහන ප්‍රශ්නෙට උත්තරේ තියනවද? තමන්ගෙන් අහන්න. මං අහපු ප්‍රශ්නේ මොකද්ද? නිරුද්ධ වුණාද රස් කළාද? රස් කළා නම් තියෙන්නේ එපයි. දැන් කියපු වචන ටික තියනවද දැන්?
නිරුද්ධයි.
නිරුද්ධයි. හිතපු ඒ හිත් ටික තියනවද දැන්? ඒවත් නිරුද්ධයි. අර ඔළුව කරකෙව්වා කියලා කාය කර්මය දැන් තියනවාද? ඒකත් නේද? ඒකත් ඉවරයි නේ. පොත ගත්ත පොත නම් ඇති. ගන්න හිතමු. ඈ? දැන් ගන්නවට පොත හම්බුන්නේ නැත්නම් එතකොට පොත තියෙනවා. ඈ? කෝ රැස් කරපු ටික ඒක. නිරුද්ධ වුණා. ඒ ආයෙ හින්දා කිනකොට ආයෙ අලුත් කර්මයක් මං අහන්නේ දැන් කරපු කර්මයක් අලුතෙන් අනාගතේ කරන කර්ම නෙමෙයි කරපු කර්ම ටික
ඒ නිරුද්ධයි අලුත් කර්මයක් තියෙනවා
අනේ දැන් තේරුම් ගන්න දෙයක් තියෙනා නේද මොකද්ද ඔය පටලවිල්ලක් තියෙනා නේද ඒ පුරාණ කර්ම නේ අතීතේනේ දැන් අතීතේ අපිට වැඩක් නැහැ පුරාණ ඉවරයි පුරාණේ ආපහුවෙන්නේ නැහැ අතීතේ ගෙවිලා ඉවරයි අනිත්‍යමානි කියන්නේ අනාගතේනේ පුරාණේ නෙමෙයි ඒක තමයි මම අහන්නේ කර්ම වලට හැරිලා කියලා අහලා තියෙනවා කර්ම රැස් වෙනවා කියලා අහලා තියෙනවා. කෝ දැන් රැස් වුණා ටික. නිරුද්ධ වෙලා කියලා අහලා තියෙනවා. නිරුද්ධ වුණා කියන එක අත්දකින්නත් පුළුවන්. ඉස්සෙල්ලා කියපු එක දැන් නැහැ. මොකක්ද නොදන්නේ? ඉතින් නිරුද්ධයි කියලා දන්නේ නැද්ද? මං කියපු අර ඊයේ කියපු ටික තාම තියෙනවා කියලා ඉතුරු කරන් ඉන්නවද? වචන ටික තියෙනවා. වචී කර්ම එකක්වත් ඉතුරු වෙනවද? චිත්ත කර්ම ඉතුරු වෙනවද? කයින් කරපු ඒවා ඉතුරු වෙනවද? මොකුත් නැහැ. මොකුත් නැත්නම් දැන් කරන්න දෙයක් නැහැ. දැන් කොහෙද දැන් වැරද්ද තියෙන්නේ? වැරද්ද මොකද්ද කියලා දන්නේ නැතු ඉතින් වැරද්ද තියෙන්නේ කොහෙද කියන්නේ කොහොමද නේද? රැස් කළා කියන්නේ මොකද්ද? ලවක හොඳට තේරුම් ගන්න ඕන නැත්නම් මේ දර්ශනෙට එන්න බෑ. විපාකයක් නම් ඇවිල්ලා තියෙනවා.
උපාදානිය වෙලා
හිට පේනවා, ගණට එනවා කියන මට්ටම විපාක. එතකොට දැන් මේක පේනවා කියනකොට දැන් විපාකේ කර්මයේ හොඳට අඳුර ගන්නවා. විපාකය කියන්නේ මොකද්ද? පේන මට්ටම. පේන මට්ටම කියන්නේ ඇහක් තියෙන හින්දානේ පේන්නේ. නේද? සමහරු පේන්නේ නැති හින්දා ඔකට තව කණ්ණාඩියකුත් එකතු කරගෙන තියෙනවා. ඔක්කොම හදාගෙන තියෙන හින්දානේ දැන් මොකද්ද ඔය පෙනුනේ? නේද? පේන මට්ටමකට ඇහක් හදාගෙන තියෙන හින්දා නේද පෙනුනේ? ඇහක් හදාගෙන තියෙන හින්දා නේද පෙනුනේ? අපිට හිතන්නේ ඇහක් තියෙන හින්දා පෙනුණා කියලා. ඇහක් හදාගෙන තියෙනවා. ඒ ඇහෙන් උපකරණයක් හදාගත්තා. අපිට බණක් අහන්න ඕන නම් එක්ක රේඩියෝ එකක් දාන්න ඕන. මෙතන රේඩියෝ එක නැත්තම් බණ අහන්න පුළුවන්. දැන් රේඩියෝ එකක් කොහෙන් හරි හොයාගන්න. එයගේ තමයි ඇහක් හදාගත්තොත් තමයි දකින්න. දැන් ඇහක් Taman හදාගෙන ඉන්න හිඳ තමයි ඔන්න පේන්නේ. එතකොට මේ හදාගත්තු ඇහි හැකියාවක් තමයි එකෙන් වර්ණ සටහනක් හදලා පෙන්නන එක. ඒ ඇහෙන් වර්ණ සටහනක් ඇහි හැකියාව අනුව වර්ණ සටහනක් හදලා දෙනවා. සමහරු එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් වර්ණ හරියට පේන්නේ නැහැ. කලර් බ්ලයින්ඩ් කියන්නේ නේද? එයාගේ ඇහැ හදලා දෙන වර්ණ සතහනේ තව කෙනෙක්ගේ ඇහැ හදලා දෙන වර්ණ සතහනේ වෙනස. දැන් සමහරුන්ට මේ අකුරු කියවන්න පුළුවන්. සමහරකට බෑ. ඒකට මේ වර්ණ සතහනේ වෙනසක් තියෙනවා නේද? ඇහැ හදලා දෙන. ඇහැ උපද්දලා දෙන වර්ණ සතහන. හරි? එතකොට ඒක විපාක මට්ටමක් විතරයි. මොකද පෙර කර්මයකට අදාළවයි ওই මට්ටමේ ඇහැක් හදාගත්තේ. මනුස්ස ඇහැක් කියන එක හැදුනේ මනුස්ස ඇහැක් හදන්න කර්මය යෙදිලා නේද? නැත්තම් සමහරවිට සත්ත්වයේ ඇහැක් වෙන්න පුළුවන්, බල්ලෙක්ගේ ඇහැක් වෙන්න පුළුවන්, පෙරේතේගේ ඇහැක් වෙන්න පුළුවන්. මං කියේ පොත් එකතු කරගෙන තියාගෙන මැරුණොත් ඊළඟ සැරේ හදාගන්න පුළුවන් ඒ මට්ටමේ ඇහැක්. කැමති නම් තියාගන්න. නැත්නම් ඊළඟ සතියේ ගෙනෙලා ධර්ම දානය කරගන්න. එතකොට අපි ඔන්න ගිය සැරේ කොයිලා හැරි මැරෙනකොට යන්තම් මොකද්ද වේලාවකට කුසලයක් අරමුණු වෙලා තියෙනවා. මනුස්ස හැක් හදාගන්න. නේද? මනුස්ස ප්‍රතිසන්දියක් දෙන්න මට මේකක් අරමුණු වුණා හින්දානේ දැන් මනුස්ස වෙලා ඉන්නේ. මනුස්ස හැක් හදාගෙන තියෙන්නේ. එතකොට ඒ හදාගත්තු ඇහෙන් උපද්දන වර්ණ සටහන් තමයි දැන් දැක්කේ. නේද? ඒකයි යෝග විපාක මට්ටමක් කියන්නේ. දැන් ඒ දැකපු එකේ පොතක් තියනවද? බෝතලයක් තියනවද? නැහැ. වර්ණ සටහනක් කරන් දුන්නා. වර්ණ සටහන දකින්න ඇහැ හදාගෙන තියෙන හින්දා ඒකෙන් වර්ණ සටහන අරන් දුන්නා. ඒක විපාකය. හරි? දැන් ඊළඟට මොකද කළේ? අපිට නිකන් ඉන්න බෑනේ. ඒකට අදාළව දැන් හිතනවා. හිතුවා අන්න බෝතලයක් කියලා හිතුවා, පොතක් බණ පොතක් කියලා හිතුවා නේද? දැන් ඒක කළේ චක්කු විඥානෙ නෙමෙයිනේ, මනෝ නේද? දැන් ඒක කර්මයක් වුණාට ඒ හිතපු හිතත් එහෙම්මම නිරුද්ධ වෙනව නේද? ඒකත් චිත්තක්ෂණයයි නේද? චිත්තක්ෂණයකට වඩා ඔබ තියෙන්නේ හිත පවතින කාලේ නේද? එහෙමම නිරුද්ධයි. තව එකක් ගැන හිතනකොට දැන් අරක නිමෙයි. දැන් අලුත් හිතක් ඇදිලා තියෙනවා. නේද? එතකොට මේ පොතක් හරි බෝතලයක් හරි කියලා එළියේ තියනවා කියලා හිතපු එක රැස් වෙන කර්මයක් උනේ කොහොමද කියන එක තමයි දැන් අවබෝධ කරගන්න. නෑ, දෙකින් දෙකට හිතන්න ඕනේ නෑ. අපි ඊට පස්සේ වෙන මොනවා හරි වෙන වැඩ. එතකොට කර්ම රැස් වුනේ නැද්ද? ඒ රැස් වෙලා ඇයි රැස් වුණා කියන්නේ? දැන් අපේ කර්මයක් රැස් වුණා කියන්නේ අපි තව පැත්තකින් බලමුකෝ. විපාක දෙන්න හැකියාවක් තියෙන්න ඕන නේද? විපාක දෙන එක තේරුම් ගන්න ලේසිම තැන තමයි මැරෙන මොහොත. දැන් මැරෙන මොහොතට යන්න ඕන. ඔන්න දැන් මැරෙන මොහොත කියලා හිතන්න. ඔන්න කවුරු හරි කියනවා එහෙනම් වතුර බෝතලයක්. මැරෙන මොහොතේ කන් මේ ඇස් පේන කණ ඇහෙනවා. තව කෙනෙක් කතා වෙනවා එහෙනම් බණ පොත. හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. මං කිවි බණ පොතක් කියනකොට ඔන්න දැන් හිතට මොකද්ද පේන්නේ? පොතක් මෙහිලා පේයි නේද? වතුර බෝතලයක් කියලා සද්ද ඇහෙනකොට වතුර බෝතලයක් මෙහිලා පේයි නේද? අන්න ඒ පේන්න හැකියාවක් තියනා නේද? ඒ පේන්නේ මොකද්ද? මේ දැන් අත්දකපු එක නේද පේන්නේ? ඔය එළියේ තියෙනවා කියපු එක නේද දැන් පේන්නේ? ඔන්න ඕක තමයි ඒ විපාක දෙන්න හැකියාව. අර හුනේ සද්දයක් විතරනේ. කවුරු හරි කතා කරන එකක් විතරනේ. අපිට පේනවා රූපයක්. මනසට පේනවා. නේද? දැන් ඒ බණ පොත මැවිලා ඔන්න දැන් හිතට පේනවා. දැන් යන්න ඔන්න ටිකට් කපන්න ළඟයි දැන්. මේ ශරීරෙන් එහාට පණින්න අන්තිම මොහොත. දැන් පොත කවුද කියන බණ පොතක් ඔන්න මතක් වෙනවා. අනේ මං අර ගොඩ ගහගෙන තිබ්බ නේද ඒක කියවන්න බැරි වුණා නේද? ඔන්න දැන් එනවා දිගට එනවා. ඕක කියවන්න ඕන කියනකොටම ඉවරයි. මොකක් වෙයිද කියලා දන්නවනේ නේ? හා මගේ බණ පොත මං අර අර ගිහින් දුන්නනේ තව එක්කෙනෙක්ට කියවන්න. මේ කොච්චර දෙයක්ද? එහෙම මතක් වුණා? බලමු ඊළඟ සතියවත් ගෙයිද කියලා. දැන් අපි ආවේ අපේ කතාවට. මොකද දැන් ඔන්න මැරෙන මොහොතේ ඇහෙන්නේ බණ පොත හරි බෝතලේ. දැන් අපි ඊට කලින් උනේ මේ සිද්ධිය ගෙම මෙතන පොතක් තියනා දැක්කා, වතුර බෝතලයක් තියනා දැක්කා නේද? දැන් අර සද්දේ එනකොට අපට අර වගේ දෙයක් හිතට පෙන්වීමේ හැකියාවක් ඉතුරු කරලා නේද? ඔන්න ඕක තමයි අර රැස් කරගෙන හිටියා කියන්නේ. ඒ රැස් කරපු එකේ විපාකයක් නේද? නිමිත්තක් හදලා දුන්නා දැන් ඊළඟට ඊළඟ තැනට යන්න. නිමිති තමයි ඔය පෙයි. ඒ නිමිත්ත හැදුවේ කොයි වෙලාවේද? දැන් මරණ මොහොතේ ඒක පේනවා. හැබැයි පේන්නේ නිකන් නෙමෙයි, කලින් හදලා ඉතුරු කරගත්තු හින්දානේ. අන්නේ ඉතුරු කර ගැනීමේ ස්වභාවයට තමයි අර කර්මයක් රැස් වුණා කියන්නේ. හරි? මේක දකින දැනගන්න හිත එහෙමම නිරුද්ධ වුණා. දැන් ඔය සද්දේනකොට මොකද්ද හිතෙන්නේ? බල්ලේ දුරන. අර එහා පැත්තේ බල්ලව මතක් වෙනවා. ඇහුනේ සද්දයක්ද බල්ලෙක්ද? සද්දයක්. බල්ලෙක්ගේ රූපයක් පෙන්නුනේ කොහොමද? මේ හිතෙන් හිත හරි ලක්ෂයි. හරි ඉක්මනට හදලා දෙනවා බල්ලෙක්. අපේ පරණ පුරුද්දට. ඇහුණා සද්දෙට හිතේ එකතු කරලා දාලා දීපු ටිකෙන් සකස් කරලා පෙන්නලා ඉවරයි. චිත්‍රපටිය පෙන්නලා ඉවරයි. එතකොට ඒ හැකියාව තියෙනකොට දැන් ඔන්න බලන්න, සද්දේ ඇහුණා බල්ලෙක් කියලා දැනගත්තා. නේද? දැන් ඕක හිත ඇතුලේ කරපු වැඩක් නේද?
හිත ඇතුලේ පරණ
දැන් අලුතෙන් හිතක් හැදුවනේ බල්ලෙක් කියලා දැනගන්න නේද? ඒ හිතේ හැදුන එක එළිය බල්ලෙකුට අයිතිද, අදාළද? නැහැ. අපි හිතමු සද්දේ නම් බල්ලට අදාළ ඇති. ඒ මට්ටම අල්ලන්න අමාරු නම් එහෙම හිතන්නකො. සද්දේ එළියෙන් ආවා. දැන් හිත දැකපු බල්ලා. ඌ අදාළද එළියේ ඉන්න බල්ලා? තනිකරම මනසෙන් සකස් කරපු බල්ලෙක් නේද දැක්කේ? දැන් මං කිව්වොත් එහෙම, දැන් මේ කිව්වට පිළිගන්නේ නැත්නම් දැන් මං කිව්වොත් හරි ඒ බල්ලව දැන් කොළේක අඳින්න බලන්න හිත දැක්ක බල්ලා. එකම බල්ලා අඳීද ගැට්ටිය? අමාරු ගෙදර ඉන්න බල්ලෝ අඳී, අමාරු පාරේ ඉන්න බල්ලෝ අඳී, ඈ බූල් වැක් කරන බල්ලෝ අඳී, අර කනාටු වෙච්ච තුවාල තියෙන බල්ලෝ, නපුරු බල්ලෝ අඳී, හතර hina වෙලා ඉන්න බල්ලෝ අඳී, එහෙමත් ඉන්නා නේ. දැන් අර මෙතන අර හරකෙක් ඉන්නා hina වෙවි එනවා. අමාරුට දෙන්නේ නැහැ, මට අනින්න එනවා බයයි. කියන්න බැහැ මිනිත්තු දන්නේ නැහැ. එනකට බොහොම සරේ නිමෙන්නේ. දැන් නැතන හිතන්න තියෙන්නේ හිතේ හිතට පෙන්නපු බල්ලමද එළියේ ඉන්නේ? නෑ. ඌ වෙන්න නම් බෑ. විඥානේ සෝත විඥානේ සද්දේ දැනගත්තේ. බල්ලව පෙන්වීම මොන විඥානේද? මනෝ විඥානේ. දැන් ඔය ඒ සද්දේට අදාළ බල්ලෙක් පෙන්නන ගතිය තමයි අර දැන් නිමිති ඉතුරු වෙලා ඒ සද්දේට සම්බන්ධ කරන්න අපිට රූපයක් තියෙනවා. එනවා. ඒ රූපේ අපි පෙන්නන්නේ නිකන් නෙමෙයි. ඒක එළියේ තියෙනවා කියන මට්ටමේ. සමහර විට ඔය ඉන්න බල්ලා නෙමෙයි දැන් හිතට පේන්නේ. ඕක ඇහිලා මතක් වෙන්නේ ගෙදර ඉන්න බල්ලා. බල්ලට ගහලා පැන්නුවා මතක් වෙන්නත් පුළුවන්. කැමරියෙන් තුන මතක් වෙන්න පුළුවන්. නේද? ඔය මතක් වීමට නේද අපිට ඊළඟ උපත දෙන්නේ. තේරුණා? මේ මතක් වීමක් නෙමෙයි. දැන් ඒ බල්ලව අන්තිමට අත්දැකපු එක නේද දැන් මතක් වෙන්නේ. රූපුවට හිතට කාවැදුන එක නේද මතක් වෙන්නේ. අමාරයට ඕ බල්ලා පුරනකොටම අර වාහනයකට හැප්පුණ බල්ලෙක් මතක් වෙන්න පුළුවන්. ඒක නේද ඇත්ත තත්ත්වය. කපාරට සිහි වෙන්නේ බල්ලෙක් කියනකොටම බල්ලට අදාළ අර අපේ අර එකතු වෙලා තියෙන ගතියක් නේද මතක් වෙන්නේ. දැන් එහෙම මතක් වෙන්නේ රැස් කරපු ස්වභාවයක් හින්දා නේද? සිහි වෙන්නේ. රස්කලේ නැත්තම් මේ අහක යන සද්දයකට අපිට අර අරහි ඉන්න බල්ලෙක් මතක් වෙයි. මොකද්ද දෙයක් තියනා නේද? ඔබ හිතන්න ඕන. කොහොමද ඔබ වෙන්නේ?
සර තුනම ද එකින් එකට නැති වෙලා යනවා නම් ඊට පස්සේ ඒක
අර අර බුරපු සද්දේ දැන් තියනවද? ඒක තියලා ඉවරයි. හැබැයි අපිට මතක් වුණ එක ගැන අපිට දිගින් දිගට යන්න පුළුවන්. බල්ලෙක්ව සිහි වුණ ගමන් මේ බල්ලා නෙමෙයි. අපි හිතේ තියෙන බල්ලා තමයි දැන් වැඩ කරන්නේ.
හිත කියන විඤ්ඤාණය නෑනේ විඤ්ඤාණය.
ඒක වෙන මනෝ විඤ්ඤාණය. මනසටනේ සිහි වෙන්නේ.
ඒතර අර විඤ්ඤාණ තුන
දැන් මනසට සිහි වෙන්නේ ඇත්තටම අර කලින් ගිය සතියේ වාහනයකට බල්ලෙක් හැපෙනවා දැක්ක වෙන්න පුළුවන්. නේද? ඒකත් නිරුද්ධයිනේ. එනකට අපිට මේ බල්ලා මතක් වෙනකොටම අරග මතක් වෙලා මම ඇවිල්ලා පේනවන්න බල්ලෙක් හැදුනා මරුණා. දැන් ඕක පේන මට්ටම තමයි දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. නේද? මෙතන බල්ලෙක් දිරුවා කියලා දැනගන්න එක නෙමෙයි ඒකට අදාළව අපේ මේ එකතු කරගත්තු එකක් මතක් වෙලා ඒ මතක් වෙලා තියෙන්නේ රැස් කරපු එකක් නේ. ඔන්නෝගයි රස් කරනවා කියන්නේ දැන් අතීතේ රස් කරපු එකක්. අතීතේ නිරුද්ධ වුණාට අපි ඉතුරු කරගෙන තියෙන මොනෝදෝ ටිකක් ආයේ මතක් කරගන්න. අන්න ඒව නේද ඔය දැන් කර්ම රස් කරලා තියන්නේ. මම හොයාගන්න ඕන ඒක උනේ කොහොමද? ඒක උනේ කොහොමද කියලා හොයාගත්තොත් අන්න මේ මොහොතේ ඉඳන්වත් රස් කරන්න නැතුව ඉන්න පුළුවා. දැන් නොදන්න කම හින්දානේ මෙච්චර කල් ඔහම රැස් කරලා තියෙන්නේ. ඒවනේ සිහි වෙන්නේ නේද? ඒ අර ඕක හරියට තෝර බේර ගත්තෝ අඩු ගානේ මේ මොහොතේ ඉඳලා රැස් නොකර ඉඳවත් මොකක් හරි වැඩක් කරන්න පුළුවන් නේද? අන්න ඒ කරන වැඩේට කියනවා මාර්ගයේ වැඩනවා කියලා. හැබැයි මාර්ගයේ වැඩන්න දැනගන්නත් ඕක. ඕක දන්නේ නැතුව පුළුවන්ද මාර්ගයේ වැඩන්න? රැස් කරන එක නවත්තන්න ක්‍රියාපිළිවෙලනේ මාර්ගය කියන්නේ. අලුතෙන් ප්‍රශ්න කර ඉන්න ඕන නේද? ඒකට ඒකට වැඩ පිළිවෙලක් කරන්න නම් ඉස්සෙල්ලා මෙතන මොකද්ද තේරුම් ගන්න දෙයක් තියෙනවා. දර්ශනයක් ඇති කරගන්න ඕන. ඕක දර්ශනය ඇති කරගන්න තමයි බුදුදහම අහන්න ඕන නුවණින් විමසන්න ඕන. මොකද ධර්මයක් ඇති කාලෙක විතරයි ඔබ කරන්න පුළුවන්. එතකොට ඔය වචන ගොඩ නෙමෙයි උපාදාන කළාද කෙලස් කළාද අරව මේවා ලිස්ට් එකක් කියයි. ඕක කිව්වට මේ මේක තේරුම් ගන්න මේක කරද්ද වෙයි නම් මාර්ගේ වැඩෙන්නේ නැහැ. වචන ලිස්ට් එක කිව්වට අපි රැස් කර්ම රැස් කරනවනේ. නේද? ඒක මේ රැස් කරන එක නවත්තන වැඩ පිළිවෙලක් නේ දැන් කරෙන්න ඕන මාර්ගය කියලා. නේද? තේරෙනවා නේද මේ කියන්නේ?
තම
කරන්නේ කොහොමද කියලා නෙමෙයි. රැස්ුනේ කොහොමදවත් දන්නේ නැහැ නේද? තාම ඉතින් කොහොමද රැස් කරන එක නවත්තන්නේ? චංගල රැස් වෙලා ඒක ක්‍රියා කරන හැටි තමයි මේ පෙන්නේ.
සර් ඒකට අර හිතේ තැන්පත් වෙලා තියෙනවනේ දැන් කොයි කෑ ගන්නවා. ඒ අන්නේ ඒ වගේ තැන්පත් වෙලා තියෙන දේ අයින් අයින්ට කරන්න. ඕක ඇයි අයින්ට කරන්න
කරන්නේ? ඉස්සෙල්ලා මේ කරන එක නෙමෙයි. මේක උනේ කොහොමද කියලා තේරුම් ගන්න. ඔබ තේරුම් ගත්ත දවසක තමයි රස කරන එක
නවත්තන්නේ.
මම ආයේ මේක සිහි වෙලා ඒකෙන් පස්සේ දුවන්න හැකියාවක් ඉතුරු වුණේ ඇයි? ඕකනේ රස කරගත්තා කියන්නේ. නේද? බල්ලෙක්ගේ සද්දය ඇහෙනකොට බල්ලෙක්ව සිහි වෙනවා. ඊට පස්සේ අන්න අපි එකතු කරගත්තු එකට දුවනවා පිටිපස්සේ. එකයි මරණ මොහොතේ මං කියන්නේ. බණ පොතක් කියනකොටම බණ පොතක් සිහි වෙනවා. ඒකට අදාළව අන්තිමට කරපු එක පස්සේ තමයි අර හිතේ කාවැදුන එක පස්සේ තමයි යන්නේ. අච්චර ගියද්දී උක මං හොරෙන් ගොඩ ගහගෙන තියාගත්තාද කාට හරි දුන්නාද? ඔබ ගැන හිත වැඩ කරන්න පුළුවන්. එතකොට ඒ හිත වැඩ කරන්න හැකියාවක් ඉතුරු වුනේ ඇයි? ඉතුරු වුණා හින්දා මේක දිගින් දිගට යන්නේ.
එතකොට මනෝ විඤ්ඤාණයෙන් වැඩ දෙකක් කරනවා. එකක් ගන්නවා, ඊට පස්සේ ආපහු එළියට වැඩ දෙකක් කරන මනෝ විඤ්ඤාණය.
ඔව්. ඒ කියන්නේ මනෝ විඤ්ඤාණයටත් පුළුවන් ద్వාරයක් හැටියට වැඩ කරන්නත් පුළුවන්. කර්ම රැස් කරන විදිහට වැඩ කරන්නත් පුළුවන්. ඒ වැඩ දෙකක් තියෙනවා.
දැන් එහෙන් දැක්කම ඒ
කියන්නේ මූලික විඤ්ඤාණය, දැන් චක්කු විඤ්ඤාණය වගේ මනෝ විඤ්ඤාණයක් හට ගන්නත් පුළුවන්. ඒක හැබැයි විපාක. ඔයක
තමයි වැඩ දෙකක්
විතර. දෙවෙනි වැඩේ තමයි මේ භයානක වැඩේ.
හරි.
කර්ම රැස් කරන මේ එකයි අපි අඳුර ගන්න
ඕනේ. රූපේ දැක්ක රූපේ නිරුද්ධ වුණා. ඇහත් නිරුද්ධ වුණා. ඒ චක්කු විඥාන නිරුද්ධ වුණා. නමුත් මනෝ විඥානෙ මෙතන
නෑ. ඕකේ අපි ආයේ මූලික මට්ටමට ගියොත් දැන් මොකද්දෝ දැන් අඩුවක් තියනවා කියන එක තේරෙනවද? ඒක තේරෙන්නේ නැත්නම් මෙතනින් එහාට කතා කරලා වැඩක් නෑ. මොකද ඉතුරු එක තේරුම් ගන්න බෑ. මම කලේ පුරෝගෙන මේ වතුර පුරවන්න තියෙන කලේ හිස් කළොත් තමයි තමන් දන්න ටික අයින් කළොත් විතරයි ඉතුරු ටික වෙන්නේ. දැන් මෙතන දැන් තමන්ට නොතේරෙන දෙයක් මෙතන තියෙනවා කියලා හිතුනොත් විතරයි ඉතුරු ටික ගන්න පුළුවන්. නෑ නෑ ඕක මන් දන්නව නම් තව ගන්න දෙයක් නෑ. නෑ ඒකයි මේ ප්‍රශ්න අහහා මේක කියාදෙන්නේ දැන් කරපු කර්ම හිතෙන් කළත් වචනෙන් කළත් ක්‍රියාවෙන් කළත් ඒවා දැන් නැහැ කියලා දන්නවා නේ. ඒවා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. හිතපු හැම දෙයක්ම නිරුද්ධ වෙලා නේ. ඇත්ත තත්ත්වය ඒවා නිරුද්ධ වෙලා. එහෙනම් මොකද්ද මේ රැස් කරනවා කියන්නේ?
විපාක
දෙන්නේ කොහොමද? විපාක දෙන්නේ කොහොමද? රැස් වෙලා දෙන්නේ ඒවා නිරුද්ධ වෙලා. ඒ වගේ රැස්ුනේ ඇයි කියලා තේරුම් ගන්න බැරි නම් Tamanට මාර්ගය වඩන්න බෑ. ඔච්චර කතා කරලා වැඩක් නෑ. දන්නේ හදපු හිත් ඔක්කොම නිරුද්ධ වෙනවානේ. දැන් තියෙනවද මේක කලින් හදපු හිත් එකක්? දන්නේ කියන්නේ මම දන්නවා. දැන් මේ මොහොතේ මොකක් හරි ගැන හිතනකොට මීට කලින් හිතපු එක හිතක්වත් තියෙනවද? දැන් මේ මොහොතේ ඔක කතා කරනකොට කලින් කතා කරපු එකක්වත් තියෙනවද? නිරුද්ධ. දන්නේ නැද්ද නිරුද්ධ වෙනකොට? හොඳටම දන්නවා නිරුද්ධ වුණා. නදන්න කම හින්දා කොහොමද නිරුද්ධ වුණ බව නදන්න කම හින්දා කියන්නේ මොකද? දැන් නිරුද්ධ වුණා කියලා නොදන්න කම කියලා කියන්න පුළුවන්. නිරුද්ධ වුණ බව දන්නවා. කතා කරපු එකක්වත් දැන් නැහැ. හිතපු එකක්වත් දැන් නැහැ. කරපු එකක්වත් දැන් නැහැ. නිරුද්ධ වෙලා. මං හිතන්නේ ඕක නොදන්න කෙනෙක් ඉන්නවා
කියලා. ඒ අවබෝධය අවේ මේ දැන්නේ.
මේ දැන් නෙමෙයි ඔයා ඊයේ කතා කරපු ඒවා එකක්වත් දැන් තියෙනවද?
හරි නැතුනාර මේවා මේ
මම නැති නාට කියලා දන්නවනේ නැති නැත කියලා.
දැන් මේ මොහොතේ දින එකක් අවබෝධ
වෙන්නේ. මේ නෑ ඒක අවබෝධ වෙලා ගොඩක් අඩු. ඊයේ කතා කරපුවා දැන් නෑ කියන එක මේ අලුත් අවබෝධයක් නෙමෙයි ඔබ දන්නවද? මේ මොහොතේ දේ අවබෝධ වෙන්නේ. දැන් මේ නොදන්නේ කර්ම රැස් කරන බවයි නොදන්නේ. කරපු දේවල් නම් ඔක්කොම ඉවරයි කියලා දන්නවා. එහෙනම් ඔය විපාකෙ ඉන්නේ කොහොමද කියලායි නොදන්නේ. කර්ම රැස්ුනේ කොහොමද කියලායි නොදන්නේ. මේ කර්ම රැස්ුනේ කොහොමද කියලා දන්නේ නැතුව කොහොමද කර්ම රැස් කරන එක නවත්තන්නේ? ඒ වැඩ පිළිවෙලට යන්නේ කොහොමද? මාර්ගේ වඩන්නේ කොහොමද? මේ කර්ම රැස් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැතුව. මන්ට පුළුවන් කමක් ආවොත් මේ මොහොතේ කරන වැඩේ යෝග කර්ම රැස් වෙනවද රැස් නොවෙනවද කියන එක තේරුම් ගන්න පුළුවන් කෙනාට නේද මාර්ගේ වඩන්න පුළුවන්. ආයේ ඒක තමයි. දැන් රැස් නොවෙන මට්ටමට ආවොත් නේද මාර්ගයක් වඩනවා කියන්නේ. අපි මොනවා ධර්මයේ නා ත්‍රිපිටකයේම කියෝ කියෝ හිටියත් කතා කර කර හිටියත් කරන්නේ කර්ම රැස් වෙන වැඩන්න. මාර්ගේ වැඩෙනවා. සතියෙන් හිටියත් බෑ. අන්න ඕක තමයි. ඔන්න ඕක තේරුම් ගත්තොත්. Taman නොදන්න ගම තේරුම් ගත්තොත් තමයි එතනින් එහාට යන්න පුළුවන්. මම එතනින් එහාට කියන්නේ නැත්තේ ඒක තාම තේරුම් ගත්තේ නැති නිසා. එකෙනයි තාම තේරුම් ගත්තේ මට වෙන්නේ. Taman තාම මාර්ගය දන්නේ නැහැ කියලා. තේරුම් ගත්ත දවසට තමයි මගේ කලේ පිරීලා තියෙනකන් වතුර දැම්මට වැඩක් නැහැ. මම දන්න ටිකටම කොහෙන් හරි ගලප ගන්නවා මිස කියන්නේ නැද්ද කියලා. දකින්න බෑ. බෝතලේ වතුර තියෙනවා කියලා දැනගත්තා. පවු රැස් කරන විදිහට හිතුවෙත් නැහැ, පින් රැස් කරන විදිහට හිතුවෙත් නැහැ. නේද? ඒ කියන්නේ අපිට තව පැත්තකින් බැලුවොත් අපි ඔක වේදනාවට සම්බන්ධ කළොත් ඔකේ සැපකුත් නැහැ, දුකකුත් නැහැ. ඔකේ තියෙනවා නේද? එතකොට අදුක්කම අසුක කියනවා. එතකොට අදුක්කම අසුක මට්ටමේ තියෙනවා ඒ වේදනාවේ තියෙනවා මොකක්ද අනුසය? මොහේ ඉන්නේ අවිජ්ජා අනුසය. ඇත්ත ඇති හැටි නොදන්න කමේ අනුසය ඒත් තියෙනවා. ඒ අනුසයටත් පුළුවන් කර්ම රැස් කරන්න. පුළුවන් නෙමෙයි රැස් වෙනවා. එතනත් අපි තේරුම් ගන්න ඕන ඒකෙදිත් රැස් වෙන්නේ. අපිට සාමාන්‍යයෙන් නම් ওই මට්ටම නෙමෙයි. ඉතින් එනේන ආරමුණ ඔහොම මැද හරියෙ නෙමෙයිනේ නේද? සමහර ආරමුණ වලට කැමති, සමහර ඒවට ගැටෙන. නේද? මේකෙන් පොඩ්ඩක් දිගින් දිගට යන ගතිය තියෙනවනේ. නේද? එතකොට දැන් අර දැන් ඕකක් මතක් කරලා දෙන්න හැකියාව තියෙනවා මේ මොහොතේ ඉන ඕන එකකින්. දැන් බල්ලගේ සද්දෙට පුළුවන් අපිට අර පරණ බල්ලෙක්ව මතක් කරලා දෙන්න. නේද? බල්ලෙකුට ගහපු එකක් මතක් කරලා දෙන්නත් පුළුවන්, ඌට කෑම ටිකක් දුන්නා මතක් කරලා දෙන්නත් පුළුවන්. අල්ල පුවත්තේ බල්ලා මතක් වෙන්නත් පුළුවන්. නේද? මම යන යන සැරේට මම ගුරනවා. නැත්තම් කන්න පන්න. ඕව මතක් වෙන්නත් පුළුවන්. ඒක තමයි. දැන් මේ දුරට යන්නේ ඇයි? ඔය රැස් කරපු හින්දානේ. නැටි දුරට නොයා නවත්ත ගන්න පුළුවන් නම් හොඳයි. ඒකට මාර්ගයක් හොයා ගන්න තමයි මේ කරන්නේ. මේවා හොයන්න. දැන් එක විදිහක් තමයි මේ මොහොතේ හොඳට සිහිය නුවණ පිහිටන්න ඕන. හැබැයි ඒක පිහිටන්න තමන්ට අවබෝධයක් තියෙන්නත් ඕන. මේ දැන් මෙහෙම සිහිය පිහිටුවෝ තමයි රස් නොවෙන්නේ කිය. ඒක තේරුම් ගන්න තමයි අපි ඔය අතීත ගැන හොයන්නේ දැන්. අතීත කර්ම රැස්ුනේ කොහොමද මේ ආයි විපාක දෙන්නේ? ඔන්න ඔය පෙර පිළිබඳව ඥානෙ. ඒකට කියනවා උබ්බන්තේ ඥානං කියලා. පෙර මෙන්න මෙහෙම කුසල් හරි අකුසල් හරි මොනවා හරි කර්ම රැස්ුණා විපාක දෙන මට්ටමකට. ඒ හින්දානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඕක දැනගත්තා කියලා අපිට අතීතයට ගිහිල්ලා ඒව හදන්න විදිහක් නැහැ. නේද? ඒක කරලා ඉවරනේ. මොකද්ද ඒකෙන් ගන්න තියෙන පාඩම? අර අතීතේ මෙන්න මේ විදිහට මෙහෙම කරපු හින්දායි මේවා මේ විපාක දෙන්න මෙහෙම රැස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ මොහොතේ ඉඳන් අපි අර විදිහට වැඩ කළේ නැත්නම් අන්න නුවණක් ඇති කරගෙන ඒ විදිහට සිහිය පිහිටලා ওই නුවණ යෙදෙව්වොත් අන්න අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ. අලුතෙන් කර්ම රැස් කළේ නැත්නම් විපාක දෙන්න කර්ම හැදෙන්නේ නැහැ. අන්න ඒක තමයි කර්ම රැස් නොකරන මාර්ගය කියන්නේ. නේද? ඕක වෙන්න ඕන නේද මේ ලෝකෙන් එතර වෙන මාර්ගය? ඒ රැස් කරගත්තේ මොකද කියලා හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ මොහොතේ රැස් නොකර ඉන්න පුළුවන්ද? මුල දන්නේ නැත්නම් බෑ. මේ මොහොතේ කවුරුවත් කිව්ව පැලියට සිහිය පිහිටලා හරි නේද? සතියෙන් හිටියා කියලා ඒ වෙලේ හරියන්නේ නැහැ. අපිට තේරුම් ගන්නත් තියෙනවා පෙර මෙන්න මෙහෙම හිටපු හිඳයි මේ තාම විපාක දෙන ඒවා රැස් කරලා තියෙන්නේ. එහෙනම් අන්න ඒ විදිහට රැස් කරපු එක නවත්තන්න ඕක තේරුම් ගත්ත නුවණකින් මේ මොහොතේ සිහිය පිටුව අපිට පුළුවන් අනාගතයට රැස් නොකර ඉන්න. ඒ කියන්නේ මේ මොහොතේ රැස් නොකර ඉන්න. නේද? එතකොට නුවණක් එනවා. දැන් මෙහෙම ඉන්නකොට අනාගතයට විපාක දෙන්නේ ඒවා රැස් වෙන්නේ නැහැ. අන්න අපරන්තේ ඥාන. උබ්බන්තේ ඥානෙ ඇති කරගන්නක් තියෙනවා. අපරන්තේ ඥානෙ ඇති කරගන්නක් තියෙනවා. මේක නිකම්ම නිකන් සිහිය පිහිටීමක් නෙවෙයි. ඒක ඉතින් මගෙන් අහලා හරියන්නේ නැහැ. තනියෙන් හොයාගත්තොත් මාර්ගේ වඩන්න පුළුවන්.
අතීතේ මොන
මොන ඔක අහගන්නවට වඩා දැන් නුවණ මෙහෙවල හිතන්න තියෙන. මේක උනේ කොහොමද? මේ දැන් දැනගත්ත ධර්මයේ ওই ටික තියනවාද? මෙච්චර කල් ඉගෙනගෙන තියෙන ඒවායි ඕක තියනවාද?
ඒ කියන්නේ අපි පෙර කරපු කර්ම නිසා අපිට ඇහැදලා තියෙන ඒ නිසා අපි විපාක දෙනවා.
පෙර කරපු කර්ම නිසායි තව විදිහට කිව්වොත් ඇහැදිලා තියෙන්නේ. ඇහැ තියෙන හින්දායි රූප පේන්නේ. මේ මට්ටමේ ඇහැක් හදාගත්තු හින්දායි ওই මට්ටමේ රූප පේන්නේ. එතකොට ඇහෙන් පේන්නේ ඇහැ උපද්දන රූප. අන්න එහෙම නෝනකුත් ගන්න තියෙනවා. ඒක අපි ගොඩක් කතා කරලා ඉතින්. ඇහෙන් පෙන්වන්නේ එළියේ තියෙන රූප නෙවෙයි ඇහැ උපද්දන රූප. නේද? ඇහි ශක්තිය අනුව ඇහි හැකියාව අනුව උපද්දන්න පුළුවන් වර්ණ සටහන්නේ අපේ හිත දකින්නේ. අපි මුලින් හිතුවට එළියේ තියෙන ඒවා දකින්නවා කියලා එහෙමම නෙමෙයි නේද? හෑ හැකියාවන උපද්දන ටික තමයි අපි දකින්නේ. කනේ හැකියාවන හදලා දෙන සද්ද ටික තමයි අපිට අහන්න පුළුවන්. එළියේ තියෙන සද්ද නෙවෙයි. එළියේ කොච්චර සද්ද තිබුණත් මේ කනට හැකියාවක් නැත්තම් අහන්න පුළුවන් මට්ටමකට අරන් දෙන්න අහන්න බෑ. නේද? ඔබ ටිකක් අලුතෙන් ආපු අයට ටිකක් වැටෙනවා මදි ඇති. අපි ඔක ගොඩාක් කතා කරලා තියෙනවා CD එකේ තියෙනවා. මම මේවා අහලා බලන්න ඇයි මෙහෙම කියන්නේ කියලා. ඒතර මේ ආයතනෙන් උපත්ලා දෙන එකමයි දැනගන්නේ. කියන මට්ටමක් තියෙනවා. බාහිර දේ නෙමෙයි ආයතනින් උපද්දලා දෙන එකයි මේ දැනගන්න. බුදුහාමුදුරුවෝ දීපු උපමාව තමයි මේ සත්‍යය බිත්තර කටුවක් ඇතුලේ ඉන්නේ. බිත්තර කටුව තමයි ආයතන හය. ඒකට ආයතන හයෙන් උපද්දලා දෙන ටික තමයි කටුව ඇතුලේ ඉන්න කෙනාට දැනගන්න පුළුවන්. කවදාවත් එළියට ගිහිල්ලා නැහැ. මේ කටුවෙන් එළිය ගැන මොකුත් දැනගන්න බෑ. මේ ආයතන හය තුලේ ඉඳන් තමයි අපි ලෝකෙ දිහා බලන්නේ. ලෝකෙ දිහා ගෙව්වට අපිත්තර කටුවට ප්‍රොජෙක්ට් කරලා දෙන ටික තමයි බලන්නේ. ওই ටික බලාගෙන තමයි හිතාගෙන ඉන්නේ මේ එළිය තියෙන ඒවා දන්නවා. හරි කවදාවත් එළියට ගිහිල්ලා නැහැ කටුවෙන් එළියට. එළියේ තියෙන ඒවා අත්දකින්නවා කියලා හිතාගෙන හිටියට ඇහැ හරහා තමයි බලලා තියෙන්නේ. වර්ණ මෙච්චර කල් වර්ණ සටහනක් දැකලා තියෙනා නම් ඇහැ උපද්දපු වර්ණයක් දැකලා මිසක් එළියේ තියෙන වර්ණයක් දැකලා නැහැ. මෙච්චර කල් සද්දයක් අහලා තියෙනා නම් ඔය තමන් හදාගත්තු කණේ හැකියාව මත හදලා දීපු සද්දයක් ඇහුවා මිසක් එළියේ තියෙන නියම ශබ්ද ස්වභාවය අහලා නැහැ. නෝටි යන නුවණින් හිතන්න එකපාරට තේරෙන්නේ ආයයේ ආයතන ගැන මෙනෙහි කරලාමයි ඒවා තේරුම් ගන්න
තියෙන්නේ.
ඒක සසර පුරාම වෙන්න ඕනේ. දැන් ඇහක් උපද්දන්න මට්ටමේ කර්මය තමයි ඒකට ජීවිතයෙන් බලපාන්නේ. මේ ප්‍රතිසන්දිය දීපුකේ මට්ටමේ තමයි ඔබ දිගට යන්නේ. ඒ ලැබුණ මට්ටම අඩුවට ගෙන්න පුළුවන් අනිත් කර්ම. මනුස්ස ඇහැ මට්ටම එක කර්මයක් හින්දා ඒක දෙනීම අඩු වැඩි වෙන්න පුළුවන් වෙන කර්ම හින්දා උනාට මනුස්ස මට්ටමට පේන එකේ තමයි අඩු වෙන්නේ. ඒක පෙර ඒවා ගොඩාක් දාන්න එපා කියලා කියන්නේ. අන්තිම චුති සික්කට ගියේ කොහේ හරි අපි කවුරු හරි වෙලා ඉන්නේ නැතිනේ. එතනින් මැරෙනකොට ආපු චුති සිතේ මට්ටම විතරයි. ඒක එකක් සසර පුරා ඒවා නෙමෙයි. මේකෙන් මැරෙනකොට ආය එකක් තියෙන්නේ. ඒකෙන් තමයි ඊළඟ ආයුෂ. ඒ කාලය තුල මොන මට්ටමේ හැද්ද? මොන මට්ටමේ කනද්ද කියන එක තේරෙනවා. නේද? එතනින් චිත වෙනකොට ආයේ තව කර්මය බලපායි. ඉතින් වැඩේ තියෙන්නේ ඕක මොන මට්ටමේද කියන එක නෙමෙයි. මොන මට්ටමේ එකක් හම්බ වුණත් මේ 31 තලයේ ඕන එකක් වෙන්න පුළුවන්. සතර අපායේ ඉඳලා අකනික බ්‍රහ්ම ලෝකෙට යනකම් වෙන්න පුළුවන් ඕන තැනක කියන ඇහක් හම්බ වෙන්න පුළුවන් කාණක් හම්බ වෙන්න පුළුවන් නේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ වයින් කොයික සිලෙක්ට් කරනවද කියන එක නෙවෙයි. ඒ මට්ටමේ හොයන අය තමයි පින්පව් ගැන කතා කරන්නේ. දැන් බුදුදහම එතනින් එහාට ඒ 31 තලෙම්ම ඉක්මවායන ලෝකේ ඉක්මවායන දර්ශනය තමයි ලෝකෝත්තර. ඒක තමයි සෝවාන් මාර්ගය. අර 31 තලයේ හොඳ තැනකට පණින එක නෙමෙයි මේ කතා කරන්නේ. ඒක ඕනතරම් කතා කරනවනේ අහන්නත් ලැබෙනවනේ නේද? පින්පව් ගැන. ඒව නෙමෙයි මේ. පින්පව් දෙකම ඉක්මවා යන එක හොඳ ලෝකෙට ආйти මන්තම ඉක්මවා යන ලෝකෝත්තර දර්ශනය මොකද්ද? මේ ටිකක් ගැඹුරුයි. අපේ කර්ම රස් නොකරන తත්වය කියන්නේ මොකද්ද? කෙටියෙන් කියුවොත් මේ මොහොතේ අපි ආයතනයක් පාවිච්චි කරනකොට දැන් මේ මොහොතේ විඥාන හයෙන් එකක් උපදින එකනේ මේ මොහොතේ වෙන්නේ නේද? අන්න ඒ මොහොතේදී කර්ම රැස් නොකර ඉන්න මට්ටමකට එන්නේ කොහොමද? සිහියෙන් හිටියටම ඕක කරන්න බෑ. නුවණක් ඕනේ. ඒ නුවණ කියන්නේ මොකද්ද කියන එක තමයි දැන් හොයාගන්න. ධර්මයක් අහලා නුවණින් විමසලා ඒ ප්‍රඥාව තමයි ඇති කරගන්නවා. එතකොට ඒකට අදාළ නුවණ මොකද්ද කියන එක තමයි මේ හොයාගන්න අවශ්‍ය දෙය. මොකද ඒක හොයාගත්තු කෙනාට විතරයි මාර්ගයේ වඩන්න පුළුවන්. නැතුව මං භාවනා කරනවා මං විදර්ශනා කරනවා කිව්වට ඒක අර වචන මාත්‍රයක් විතරයි. මේ හරියට මාර්ගයේ වඩනවා නම් කර්ම රැස් කරන එක අඩු ගානේ අඩු කරන දෙයක් වෙන්න ඕන නේද? කර්ම රැස් නොකර ඉන්නවා නම් තමයි හොඳ. සුළු මොහොතකට හරි අපි විදර්ශනය කරනවා නම් කර්ම රැස් නොකරන මට්ටමකටපත් වෙනවා නම් අන්න එදාට කියත හැකි ප්‍රත්‍යක්ෂ දැන් නම් මේ ලෝකෝත්තර මාර්ගය තමයි වඩන්නේ. ඔව් ආයේ මතක් කරගන්න නිමිති ඉතුරු නොකරගන්න මට්ටමක් වෙනවා. දැන් නිමිති ඉතුරු වෙන්නේ ඇයි කියන එක තේරුම් ගත්තොත් තමයි ඔබ කරන්න පුළුවන්. වචන ගොඩ නෙවෙයි මේ ආයතනයක් පාවිච්චි කරනකොට එහෙම දකිනකොට කලින් අහනකොට නිමිති ඉතුරු නොවන මට්ටම තමයි කර්ම රැස් නොවන මට්ටම කියන්නේ නේද? නිමිති ඉතුරු වෙන මට්ටම තමයි කර්ම රැස් වෙනවා. දැන් ඔය කරන ක්‍රියාව නම් ඇති වෙලා නැති වෙනවා. ඔක අපි බැලුවත් නැතත් ඒක වෙනවා. දෙන්නේ එක දැක්කම හරි කියලා. ඔක දැක්කත් නැතත් ඉතින් නැති වෙනවනේ. බලන් හිටියත් හිත ඇති වෙලා නැති වෙනවා. බලන් නොහිටියත් හිත ඇති වෙලා නැති වෙනවා. අපි බලන් නොහිටියා කියලා හිත කාලේ වැඩි කරගන්නේ නෑනේ. බලන් හිටියත් චිත්තක්ෂණයයි බලන් නොහිටියත්
චිත්තක්ෂණයයි.
ඒක එකක්. දැන් නිමිති ඉතුරු කරන හැටි අඳුරගන්න අපිට ලක්ෂණ ටිකක් තියෙනවා. එකක් තමයි ඒ ආයතනෙන් ආයතනයට ගැට ගන්න මට්ටම. මොකද මේ ආයතනෙන් ආයතනයට ගැට ගන්නවා කියන්නේ? එහෙන් දකින දේ තව ආයතනකින් කරන්න පුළුවන් කියලා හිතුවොත් ඒ ආයතන දෙක ගැට ගැහෙනවා. නේද? අපි ලේසියෙන්ම ගැට ගන්න එක තමයි එහෙන් දකින දේ අල්ලලා බලන්න. බෝතලේ පෙනුණා. දැන් ඔක තියනවද නැද්ද කියලා බලන්නේ කොහොමද? ගිහිල්ලා අල්ලලා බලන්න. ඔබ ඇත්තද බොරුද? හැතරපු මායාවක්ද නැද්ද කියලා හොයලා බලන්නේ. ගිහින් අල්ලලා බලන්න. අහුණොත්? හරි. ඇත්ත කියලා හිතුවා. තව ගැටයක් දැන්. ඒ තෙන්දි නුවණක් කියදෙනවද අපිට? ඇහෙන් කරන දේ කාය ආයතනෙන් කරන්න පුළුවන් කියන විශ්වාසය මත නේද ඔය දැන් ගිහින් අල්ලලා බලන්න. ඇහෙන් දැකපු දේම අල්ලලා බලන්නත් පුළුවන්. එන ආයතන ගැට ගැහුවා කියන්නේ ඕක. දැන් ඔහොම කිව්වට ඕක තේරෙන්නේ නැහැ. ඕක තව වඩා පැහැදිලි වෙනවා දැන්. ඇහෙන් දකින දේ කණෙන් කරන්න පුළුවන්. එහෙනම් පැහැදිලි නේද? කණෙන් සද්දාහනවා මිසක් රූප දකින්න බෑනේ. ඇහෙන් රූප දකින්නවා මිසක් සද්දාහන්න බෑනේ. එතකොට අපිට කණෙන් කරන දේ ඇහෙන් කරන්න පුළුවන්ද? බෑ. ඇහෙන් කරන දේ කණෙන් කරන්න පුළුවන්ද? බෑ. බෑ කිව්වට ඔය සද්දයක් ඇහෙනකොට හරිද බලන්නේ? සද්ද නිසා දැනගත්තු දේ ඇත්තද කියලා ඔළුව අහන උන බලනවා නේද? නැහැ කණන් ගැට ගැහුවා කියලා පේනවා නේද? නුවණින් නවත්ත ගන්න පුළුවන්. නුවණ නැත්තම් ලෝකෙට අයිති නැහැ. සද්ද ඇහෙනකොටම බලන. ඒ නුවණ නැහැ අනුවණක. ඇයි? ඇහෙන් කරපු දේ කණෙන් කරන්න පුළුවන්. කණෙන් කරපු දේ ඇහෙනත් කරන්න පුළුවන් කියන හින්දා තමයි එක ආයතනකින් දැනගත්ත එක තව ආයතනකින් ඇත්තද කියලා අහන්නේ. දැන් දැක්ක දේ ඇත්තද කියලා අහන්නේ අපි කාය ආයතන. ගිහිල්ලා අල්ලලා බලන්න. ඒ වගේ කණෙන් අහපු එක ඇත්තද කියලා අහන්නේ ඇහෙන්. ආ බලන්න මේ කණ තියෙනවා මෙහෙම දෙයක් ඕක ඇත්තද කියලා හොයලා බලන්න කියලා ඇහැට කියනවා. ඉතින් ඇහැක් උපද්දලා බලනවා. ආ ඇත්ත තමයි. ඉන්නවා තමයි. ඔන්න ඔක තමයි ආයතන ගැට ගන්නවා කියන්නේ. දැන් ඔය ආයතන ගැට ගන්නේ කෙලස් මත කියන එක කියලා නුවණක් එන්න ඕනේ. ඇයි කෙලස් මත කියන්නේ? ඇත්ත ස්වභාවය තමයි ඇහෙන් දකින දේ, ඇහැට ගෝචර රූපය. ඒක අපි කියන්නේ වර්ණ සටහන කියලා. වෙන කිසිම ආයතනයකට ගෝචර නැහැ. ඇහැට ගෝචර වර්ණ සටහන ගෝචර රූපේ. ඒ චක්කු විඤ්ඤාය වූ රූපය කියන්නේ ඕකයි. චක්කු විඤ්ඤාය වූ රූපය සෝත විඤ්ඤාය නෑ. තේරෙනවද කියන්නේ? ඇහෙන් ඇහැට ගෝචර නැත්නම් ඇහැට අරමුණු වෙන අරමුණ කනට අරමුණු වෙන්නේ නෑ. සෝත විඤ්ඤාය නෑ. ගාහන විඤ්ඤාය නෑ. චක්කු විඤ්ඤාය අරමුණ. වර්ණ ස්වභාවය කනට දැනගන්නත් බෑ, නාසයට දැනගන්නත් බෑ, දිවට දැනගන්නත් බෑ, කයට දැනගන්නත් බෑ. ඕනනම් පරීක්ෂා කරලා බලන්න, ඇස් දෙක වහගෙන අල්ලලා මොන පාටද කියලා කියන්න පුළුවන්ද බලන්න. බෑදී. ඇයි? ඔක තමයි ඔය ගෝචර විෂය, නානා විෂයන්. නානා ගෝචර. ඔක ආයතන නානත්තේ, ගෝචර නානත්තේ හොඳට තේරුම් ගන්න. එහෙන් දැනගන්න ස්වභාවයක් වෙන කිසිම ආයතනයකට අරමුණු කරන්න බෑ. ඒකයි කිව්වේ දැන් අර වතුරේ වැටෙන ඡායාව ඇහැට දකින්න පුළුවන් මිස ඇස් පේන්නේ නැති කෙනෙකුට ওই ඡායාව ගැන කිසිම අදහසක් ගන්න බලන්න පුළුවන් දෙයක්. මොකද අල්ලලා බැලුවට මොන ඡායාවක්ද කියලා අහුවෙන්නේ නැහැ වතුරේ පේන්නේ. මේ ගඳ සුවඳට අහු වෙනවද? නෑ. දිවට අහු වෙනවද? රසට? නෑ. වෙන ආයතන වලට ඒක අහු වෙන්නේ නෑ. ගෝචර නෑ. ඒකයි ඔය ගෝචර නානත්‍ය කියන්නේ. ඒවල චක්කු විඤ්ඤාය ඌදය චක්කු විඤ්ඤාය විතරයි. සෝත විඤ්ඤාය නෑ. ගාන විඤ්ඤාය නෑ. ඈ? ජීවා විඤ්ඤාය නෑ. තේරෙනවද? කාය විඤ්ඤාය නෑ. හැබැයි අපේ මෝඩකමට අපි හිතනවා එහෙන් දකින දේ අල්ලලා බලන්න පුළුවන්. චක්කු විඤ්ඤාය දේ කාය විඤ්ඤායයි කියලා ලෝකෙට ඇති මුලාවෙන් හිතන. ওই මුලාවට අහු වුණා නම් කර්ම රැස් කරනවද? අස් කරනවද? රැස් කරනවා. ඒක තමයි මම කියන්නේ. එක විඤ්ඤාණයක් තව විඤ්ඤාණයකට ගෝචර නැහැ. ඔය හයටම අදාළව තියෙනවා. මනෝ විඤ්ඤාණයටත් ගෝචර නැහැ. ඒ චක්කු විඤ්ඤාය ඌදේ මනෝ විඤ්ඤාය වෙන්නත් බෑ. එතකොට මේ ඇහෙන් දැනගත්තු වර්ණ සටහන චක්කු විඤ්ඤායයි. ඕක ගැන හිතන එක හිතන එක කියන්නේ එතකොට වර්ණ සටහන ගැන නෙවෙයි ඔය හිතන්නේ. මේ මේ ඇහෙන් ගත්තේ බෝතලේ වර්ණ සටහනනේ. හිතන්නේ වර්ණ සටහන ගැනද බෝතලේ ගැන? බෝතලේ ගැන. ඒක ඇහෙන් දැක්කේ නෑ බෝතලේ. ඇහෙන් දැක්කේ වර්ණ සටහන. චක්කු විඤ්ඤාය කියන්නේ. හිතන්නේ බෝතලයක්. ඒ බෝතලේ චක්කු විඤ්ඤාය වෙලා නෑ. මනෝ විඤ්ඤාය වෙලා තියෙනවා. මනසට බෝතලයක් අහු වෙලා තියෙනවා. ඇහැට බෝතලයක් අහු වෙන්න විදිහක් නැහැ. ඇහැට වර්ණ සටහනක් විතරයි. ඇති වෙලා නැති වෙන එක මම කිව්වනේ අපි දැක්කත් නැතත් ඇති වෙලා නැති වෙනවා කියලා. ඇයි ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි දැක්කත් ඇති වෙලා නැති වෙනවා දැක්කේ නැතත් ඇති වෙලා නැති වෙනවා නේද? ඒකේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ රැස් කරනවද නැද්ද කියන එක තියෙන්නේ ওই විඥානික විඥානේ ගැට ගහන්නේ. චක්කු විඤ්ඤාය කතාව චක්කු විඤ්ඤාය විතරයි කියලා නුවණක් නැහැ. එහෙන් දැකපු දේ ගැනමයි ඔය හිතන්නේ කියලා මෝඩකමක් කියදලා. ඔව් දැන් මේ කියන කතාව තේරෙනවද? ඇහෙන් දැනගත්තු දේ ගැනමයි මේ හිතන්නේ. ඕකද වැඩි දියුණු වුණ එකක් තමයි ඇහෙන් දැනගත්තු දේ ගැන හිතුව දේ අල්ලන. ඒ තව ටිකක් වැඩි දියුණු කරානේ. චක්කු විඤ්ඤාය වුණ දේ මනෝ විඤ්ඤායයි, මනෝ විඤ්ඤාය වූ දේ කාය විඤ්ඤාය. ඕ හයටම විඤ්ඤාය. ඒක හරියට අපි යන්න දැන් චක්කු විඤ්ඤාය මට්ටම ඡායා මට්ටම නන වතුරේ දකින්නවා මලක ඡායාව. නේද? දැන් ඔන්න චක්කු විඤ්ඤායයිනේ. වරණසතන තියෙන. ඊළඟට මනස අන්න මලක් තියනවා කියලා හිතනවා. දැන් අපේ මෝඩකමට හිතන්නේ ඇහෙන් දැකපු මල ගැනමයි දැන් හිතන්නේ. නේද? එතකොට ඔය මල කඩා ගන්න ඕන නැත්නම් ඔය මලේ මෙච්චර සුවඳක් තියනවා කියලා අදහසක් එනවා. දැන් මොකද වෙන්නේ? සුවඳ බලන්නේ මොන ආයතනෙන්ද? ගාන. දැන් අර චක්කු විඤ්ඤාය වුණ දේ මනෝ විඤ්ඤායයක් කරලා ගාන විඤ්ඤාය කරන මට්ටමට වර්ධනය කළා. එහෙම නැත්නම් ඔය මල කඩාගෙන එන්න පුළුවන් කියලා නැත්නම් අල්ලලා බැලුවොත් මෙහෙම දැනේ සිනිඳු කම. ආය විඤ්ඤායයක් කරලා දැන් පේනවද විඤ්ඤාණ ගැට ගන්න හැටි එකින් එක? ඔය ගැට ගන්නවා නම් රැස් කරනවද අස් කරනවද? රැස්
කරනවා.
රස කියන්නේ මොකකටද ගැට ගන්නවද? ඔය දැන් රස අඹ ගෙඩියක් ඉදිලා වන්න පේනවා. දැන් හිතනවා අඹ ගෙඩිය. අඹ ගෙඩිය මේ රහ. අඹ මී අඹ. මී අඹ දැන් නෑ. ඊළඟ මොනවද තියෙන්නේ? අර්ථ පොළොන්නර. හරි මොනවද තියෙන්නේ? එතකොට ඒක මේ රස ඇති කියලා ගැට ගන්න නැද්ද දැන්? ඕන විඥානයකට ගැට ගන්න ගතිය තමයි ලෝකෙට ආйти මට්ටම. ඕක තමයි නිමිති ඉතුරු කරගන්න මට්ටම. රැස් කරන මට්ටම, කර්ම රැස් කරන මට්ටම. එක පැත්තකින් රූපය ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ, අනිත් පැත්තෙන් ආයතනිය ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ. ඔය හින්දා තමයි අර ගද්ද සූත්‍රය. මහා සලායතන සූත්‍රය. චක්කුම් වික්කවේ ඥානං පස්සං යථා භූතං. රූපං ඥානං පස්සං යථා භූතං. ඥාන දැනගන්න, පස්සං දකින්න. මොනවද දැනගන්න දකින්න කියන්නේ? යථා භූතං ඇත්ත ඇති හැටි. ඇහැගෙන ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. ඇහෙන් දැනගන්න රූපයේ ඇත්ත ඇති හැටි ස්වභාවය දැනගන්න දකින්න. අන්න එහෙම කෙනාට සම්මාදිට්ඨිය එන්නේ. මොකද එතන දැනගත්තොත් ඒකේ ඇත්ත ඇති හැටි තව විඥානයකට ගර ගන්න ඉතුරු කරන්නේ නැහැ. තව එකකින් මේක අත්දකින්න පුළුවන් කියලා නිකමටවත් හිතෙන්නේ නැහැ මේක ඇත්ත ඇති හැටි දැක්කොත්. නේද? ඇහැ උපද්දලා දෙන වර්ණ සටහන නම් චක්කු විඤ්ඤාණයෙන් දකින්නේ. ඒක ආයේ කනට අත්දකින්න බෑ, නාසයට අත්දකින්න බෑ, දිවට අත්දකින්න බෑ, කයට අත්දකින්න බෑ. තේරෙනවා නේද? ඒකට ඇහෙන් චක්කු විඤ්ඤාය වූ රූපේ පිරිසිඳ දැක්කොත් නුවණක් එන්න ඕන. වෙන කිසිම විඥානයකට මේක අරමුණු කරන්න බෑ. ඒකට විඥානයකට විඥානයක් ගැට ගහයි. එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ අර සාති භික්ෂුවට කියන්නේ මේ ජීවිතෙන් ජීවිතයට යන විඥානයක් ගැන තියා ආයතනෙන් ආයතනයකට යන විඥානයක්වත් මේ ශාසනයේ පනවන්නේ. ඔක තේරෙන්නේ ආයතන ගැන නුවණක් පිහිටන්න පුළුවන් කෙනෙකුට විතරයි. ආයතන ගැන සිහිය නුවණ පිහිටන්න පුළුවන් නම් විතරයි. ඒකයි ආයතන පිරිසිඳ දැක්කොත් විතරයි නිවණක් පණවන්නේ. ආයතන පිරිසිඳ දැක්කේ නැත්නම් නිවණක් පණවන්නේ ඔව්. දැන් ඔන්න ඔන්න දැන් ඔය වැරද්ද තේරුම් ගත්තොත් මෙහෙම වැරද්දක් වෙනවා. ඕකෙන් මිදෙන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් නෙමෙයි. කැමති එකක් තෝරගන්න පුළුවන්. එකක් තමයි ආයතන ගැන නුවණ පිහිටන එක. අනිත් එක තමයි ස්කන්ධ ගැන මෙනෙහි කරලා නුවණ පිහිටන එක. අනිත් එක තමයි ධාතු ගැන මෙනෙහි කරලා ඇත්ත තියටි දකින්න නුවණ පිහිටන එක. ස්කන්ධ වශයෙන් පුළුවන්, ධාතු වශයෙන් පුළුවන්, ආයතන වශයෙන් පුළුවන්. ඔව්. ධාතු විවහන් ගොඩක් තියෙනවා. සප්‍රමාණ ධාතු වලින් පුළුවන්, අටලස් ධාතු වෙන පුළුවන්. ඒ ඔහොම කියනකොට හිතෙනවා ඔක පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දැනගත්තා නම් හරිනේ කියලා. ඒක නෙමෙයි මේ එතනින් එහාට තව ගැඹුරට යන්න තියෙනවා. මේක ගැඹුර තමයි පඨවියේ පඨවිය කියලාවත් මඤ්ඤණා කරන්නේ නැති ස්වභාවය තමයි මේ සඳහන් කරන්නේ. පඨවියේ පඨවිය කියලාවත් හිතන්නේ නැති මට්ටමකුත් තියෙනවා. ඒ කියන්නේ පඨවිය එළියේ තියනවා කියලා නේද හිතෙන්නේ. එහෙමත් නෙමෙයි. පටවිය කියන්නේ තද ගතියක්, තද ස්වභාවයක්. තද ස්වභාවය දැනගන්නේ මොකෙන්ද? ආයතන. හරි දැනගත්තා නම් විඥානේ. විඥානයකට පහළ වෙන්න බෑ ආයතනයක් නෑ. නෑ විදිනකොට තදයි කියලා සමාහිත දැනෙන්නේ නැති. නේද? පොළවද තද, කකුලද තද? දෙකම නෙමෙයි. ඔය නිසා ඇති වෙන කාය විඥාණයෙන් කිව්වා ඔන්න තද ගතියක් තියෙනවා. පොළොවට අයිති තද ගතියකුත් නෙවෙයි, කකුලට අයිති තද ගතියකුත් නෙවෙයි. හිතනම් දැනගත්ත තද ගතියක් තියෙනවා. වෙරිද? මම වැරද්දන්නේ නැහැ. දැනගත්ත ගතියක් මේ පටවිය. එළියේ තියෙන දෙයක් නෙවෙයි. තේරෙනවද? මොයි තින් ගැඹුරුයි මම මේ ගැඹුරුම හරියක් කියන්නේ ඔය සමහර විට අහු නොවෙන්න පුළුවන් ඒ වුණාට යන්න ඕන ඔය දැක්ම දක්ව ධාතු වශයෙන් බැලුවත් යන්න ඕන ඔය දැක්ම ආයතන වශයෙන් දැක්කත් ඔය දැක්මම අමුතු දැක්මකට නෙමෙයි
යන්නේ
ස්කන්ධ වශයෙන් දැක්කත් ඔය දැක්මටමයි යන්නේ කොහොමද ස්කන්ධ වශයෙන් රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ
පංච උපාදාන
ස්කන්ධේ මේ රූප ස්කන්ධේ තියෙන්නේ කොහෙද? අභ්‍යන්තරෙත් තියෙනවා එළියෙත් තියෙනවා. ඇහැ කියන එකත් රූප ස්කන්ධේ. එළියේ තියෙන රූපෙත් රූප ස්කන්ධේ. මම ඔක නුවණින් දැකීමක්ද ලෝකෙට අයිති දැකීමක්ද? රූපයට අයිති ඕන කෙනෙක්ගෙන් අහුවත් ඔබ කිය. අපි එළියේ තියෙන එකටත් රූප කියනවා, මේ ඇතුලේ තියෙන ඇහැටත් රූප කියනවා. නෑ. දෙකම තියෙන ලෝකෙට අයිති දැක්ම. සංසාරේ යන කෙනාට තියෙනවා. නුවණින් දකිනකොට ඉස්සෙල්ලා තේරුම් ගන්න එළියේ තියෙන එක නෙමෙයි මේ ඇහැ උපද්දලා දීපු එකයි දැකලා තියෙන්නේ. ඈ? ඊළඟට එළිය දකින්න රූපස්කන්ධයක් නැත්නම් ඉතින් ඇහක් ඕන වෙයි. ඇහක් හදාගත්තේ මොකටද? රූප බලන්න. මේ එළිය රූප නැත්නම් මොකටද ඇහේ? රූප හදලා බලන්න. අර මැජික් පෙට්ටිය වගේ. මාව බලන්න. ඉතින් ඔය මාව නැහැක් ඕනද? හිතෙන්ම පුළුවනි මා. පුළුවන් නේ මාව. මනසේ මම වපු දෙයක් නේද මේ බලලා තියෙන්නේ. මනෝකුබ්බං ගමදාන්නා මනෝසක මනෝමය මනෝමය දෙය මනෝමය මනසෙන්ම හදපු ස්වභාවයක් දැකලා දෙයක් කරලා ඒක ගිහින් ඈතින් කියලා මේ පැත්තේ මනස ඉඳන් අර පැත්තේ තුන්පෙ දිහා බලන්නේ. ඔය පෙන්නුවේ ඔය කොයි පැත්තෙන් බැලුවත් එකම ඇත්ත දකින්න හැකියාව තියෙනවා. හැබැයි Taman ඔච්චර ගැඹුරට දකින්නවද කියන්නේ. ඒක තමයි. ඉතින් ඇස පිරිසිඳ දකින්නකොට ඇහෙන් මිදෙනවා. රූපේ පිරිසිඳ දකින්නකොට රූපයෙන් මිදෙනවා. ඒ මිදෙන්නේ රූපයෙන් නෙවෙයි මුලාවෙන්. රූපය ගැන තියෙන මුලාවෙන්. ඇස ගැන තියෙන මුලාවෙන්. ඇත්ත ඇටි දකින්නකොට. ඒක ස්කන්ධ වශයෙන් බලලක් පුළුවන්, ධාතු වශයෙන් බලලක් පුළුවන්, ආයතන වශයෙන් බලලක් පුළුවන්. නැති වෙන්නේ එකම මුලාව. විද්‍යාව පහළ වෙනකොට අවිද්‍යාවෙන් ආපු මුලාවයි නැති වෙන්නේ. එතකොට මේ මුලාව නිසා තමයි අපි ආයතන ආයතන ගැට ගහන්නේ. එහෙන් දකින්න දෙයි කණිනුත් අද්දකින්න පුළුවන්, නාසයෙන්ුත් අද්දකින්න පුළුවන්, දිවෙනුත් පුළුවන්, කයෙනුත් පුළුවන්, අල්ලලා බලන්නත් පුළුවන්. ඕකනේ ලෝකෙට අයිති මට්ටම. එතකොට ඒක තේරුම් ගන්න ඕන කර්ම රැස් කරන මට්ටම. මොකද ඔය අල්ලන්නේ අද්දකින්නේ නිමිත්තක්. රැස් කරපු නිමිත්ත. එහෙන් දැකලා ඒක ගැන හිතුවත් ඒක නෙමෙයි ගැටලුව. මේ හිතන්නේ එළියේ දෙයක් කියලා හිතන එක. එහෙන් මොකක් හරි පේනකොට ඕක ගැන හිතන්න පුළුවන්. හැබැයි හිතන දේ හිත ඇතුලේ වැඩක්. බාහිර රූපෙට කිසිම අයිතියක් නැහැ, සම්බන්ධයක් නැහැ. කියලා වෙන් කරන්න Taman දක්ෂ වුණොත් තනම තියනවා. දැන් නිමිති ඉතුරු කර නොගන්න මට්ටම. දැන් මේක බෝතලයක් කියලා හිතලා ඔය බෝතලේ ගැන ඕන තරම් හිතන්න. උඩේ වතුර තියෙනවා, ඕව බොන්න පුළුවන්, අරවා මේවා තේරම ටික හිතන්න. හැබැයි නුවණ බෙහිත ගන්න හිතපු ටික ඔක්කොම හිතට ආйти නිසා බෝතලේට ආйти නෑ. එළිය තියෙන රූපෙට ආйти. හිතදීම හිතට ආйти ඒ චිත්ත නියම ධර්මය. හිත තියෙනවා නැති වෙනවා. ඕන දෙයක් ගැන හිතන්න පුළුවන්. හරි. ඒක හිතේ ඇති වෙන ටික හිතට ආйти නිසා බාහිරයට කිසිම සම්බන්ධයක් නැහැ. එදාට අර නිමිත්තක් ඉතුරු කරගන්නේ නැහැ. එළියේ තියෙන ලෝකෙට ආйти නිමිත්තක් ඉතුරු කරගන්නේ නැහැ. හරි. හිතේ ඇති වුණ ටික හිත ටිකක් ඇති වුණා, ඒක නැති වුණා. හරියට හීනයක් දැක්කා වගේ හිතෙන් හදන දේ හිතෙන්ම බැලුවා. මොකනේ හිත හදනවා කියන්නේ? ඒක අපි හීනෙන් දැක්ක දේ මේ එළිය රූප වලට අයිති කරන්න යන්නේ. හීන කියලා දන්නවනේ. දන්නේ නැත්නම් ඉතින් අයිති කරනවා. හීනෙත් ගහ ගන්න යනවා, බැන ගන්නවා, රණ්ඩු වෙනවා. ඒව ඇත්ත කියලා හිතන කන්නේ. ඇහැරුණ වෙලාවට දන්න ඔක්කොම හීනයක්. ලෝකෙට අයිති නෑ නේ ඕක. හිතෙන් මහදපු දෙයක් හිතෙන්ම දැකලා. හීනයක් දැක්කා කියන්නේ ඕකනේ නේ. හිතෙන් මහදපු දෙයක් හිතෙන්ම බැලුවා. බලද්දි ඉතින් දෙයක් කරගෙන තමයි බලන්නේ. මම නුවණ පිහිටිය ගමන් ඔය හීනයක් කියන එක පිහිටිය ගමන් බාහිර ලෝකේ රූපවලට ඒක සම්බන්ධ කරන්නේ නැහැ. නේද? දැන් කවුරු හරි හීනෙන් බණිනා දැක්කා කියලා ඊළඟ දවසේ හීනයට බණිනවා. ඇයි ඔය ආයේ මට බැන්නේ කියේ? එහෙම තමයි කරන්නේ. ඇත්තට බණිනවා කියල. අයි හිතන්නේ හිතාගෙන ඉන්නේ අර මට බණිනවා ඇති කියල. ඔව් හිතෙන් හදන ඒක තමයි බලන්නේ. එහෙන් දකින එළියේ තියෙන දේ දකින්නවා කියලා හිතුවට හිතෙන්
තමයි
පටන් ගන්න. හිතෙන් තමයි පටන් ගන්න ඔක්කොම කරලා තියෙන්නේ හිතෙන්. ඉවර කරලා තියෙන්නේ හිතෙන්. හැබැයි එළියේ තියෙන දෙයකට සම්බන්ධ කරලා තමයි මේ හිතන හැම දෙයක්ම හිතලා තියෙන්නේ. ඒ සම්බන්ධ කිරීමේ තමයි වැරද්ද තියෙන්නේ. ඒ සම්බන්ධ කරන දේ තමයි නිමිත්ත. හා බාහිර තියෙන දේ කියලා විශ්වාස කරනවා මේ හිතන. මේ හිත හද. හිතෙන් හදලා හිතට පෙන්වන්නු දෙයක්. එතකොට ඒකේ පෙන්වන්න ඕනේ හිතෙන් හදලා හිතෙන් දැකපු දෙය හිතට ඇති දෙයක් නිසා. බාහිර එළිය පිටවන්න බෑ. ඒ විපාක එන්නේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. තේනවා? කර්ම රැස් කරනවා කියන්නේ මේ හිතන දේ එළියේ තියෙනවා. දැන් ආයතන ගැට ගහන්නේ ওই දේ එළියේ තියනවා කියලා හිතනකන් නේද? දැන් ඔන්න ඇහෙන් දකින්වනේ මේක. දකින්න දේ ඇහෙන් උපද්දපු වර්ණ සටහනක් හිත දැක්කනේ. ඕක ගැන හිතුවනේ බෝතලයක් ඔය දැක්කේ කියලා එකත් හිතේනේ කලේ. හිතේ කරපු දේ අපි හිතනවා ඔය එළියේ තියෙන එක ගැනයි මේ හිතන්නේ. අනේ එළියට සම්බන්ධ කරන්නේ. එළියට සම්බන්ධ කරපු ගමන් දැන් ඇහෙන් දැකලා හිතපු ටික ඕන්න එළියේ තියෙන බෝතලේ ගැන කියලා සම්බන්ධ කරනවා නේද? ওই බෝතලේ ගැන නම් හිතුවේ ආ ගිහින් බෝතලේ අල්ලන්න පුළුවන්. අනේ අර චක්කු විඤ්ඤාය වුණදේ කාය විඤ්ඤාය කරගෙන. ලෝකේ තියෙනේම බොන්න පුළුවන්. අනේ ජීවහා විඤ්ඤාය කරගෙන. සුවඳ බලන්න පුළුවන්. ගහන විඤ්ඤාය කරගෙන. නේද? ඔව්. ඒක හරියටම හරි. හැම ආයතනයක්ම තව ආයතනයකට ගැට ගහන්නේ මනෝ විඤ්ඤාණය හරහා. ඔව් දැන් නෑ මුලින්ම දැන් චක්කු විඤ්ඤාණයෙන් ඡායා මට්ටමක් නේ හදලා දෙන්නේ ඇහැරපත්තන ස්වභාවයනේ දැනගන්නේ. හැබැයි චක්කු විඤ්ඤාණය අපිට කියන්නේ එළියේ තියෙන රූපයක් මෙහි ඇහින් දැක්කා කියලා. ඒක මායාකාරී ස්වභාවය. ඒක බාරගත් නෑ ගතිය තමයි දැන් මනෝ විඤ්ඤාණයෙන් එළියේ තියෙන දේවල් ගැන හිතන්න පුළුවන් කම. ඔව් දැන් ධම්ම කියනකොට දැන් මනසට අරමුණු වෙන්නේ ධම්මනේ. ධම්ම කියන එක එළියේ තියනවා කියලා බාරගන්නේ චක්කු විඤ්ඤාණයේ මුලාව මත. චක්කු විඤ්ඤාණයෙන් කියපු දේ මුලාවෙන්ම බාරගන්නවා. ආ ඔය එළියේ තියෙන දෙයක්ම තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒ දෙය ගැන තමයි දැන් මනසෙන් හිතන්නේ. දැන් ධම්ම කියලා හිතනකොට අවස්ථා දෙකක් තියෙනවා. ඔය ඇහෙන් පෙන්නපු එක ගැනයි මේ හිතන්නේ. එළියේ තියෙන දේ ගැන. එතකොට මුලා වෙලා හිතන්නේ. නේද? දැන් ඒකට තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. ඔය හිතන්නේ එළියේ තියෙන දේ ගැන. යෝනිසෝ මනසිකාරය කියන්නේ විඥාණයෙන් අර ඇහැ උපද්දලා දීපු දෙයක් දැනගත්තා. නේද? එතකොට එළියේ තියෙන දෙයක් නෙමෙයි. ඇහි හැකියාව අනුව උපද්දලා දීපු දෙයක් විඥාණයෙන් දැනගත්තා. ඒ ගැන ඕනනම් හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. ඒ කල්පනා කරනකොටත් මේ හිතන ටික හිත ඇතුලේ නිසා බාහිර දෙයක් ගැන නෙවෙයි. දැන් තියනවද වෙන ආයතනයකට ගැට ගන්න එක? කියන්නේ එළිය දෙයක් පිටලා නැහැ. ඒ කියන්නේ මන ධම්ම මනෝ විඥාන එක්කලා. දැන් ධම්ම කියන එක එළියෙන් තියලා නැහැ ඒක. ඔව්. දැන් ධම්මාරම්මනේ මනසෙන් හදපු එකක් මේ මනසෙන් දකින්නේ කියලා එතන අල්ලගත්තත් හරි. එතන සිහිය නුවණ පිහිටුවා තමන් ඒක ඊට පස්සේ වෙන ආයතනකින් ඕකක් දකින්න යන්නේ නැහැ. මොකද මනසෙන් හදන දේ වෙන ආයතනකින් අත් දකින්න බෑනේ. ඒක තමයි මම කිව්වේ හීනයක් කියලා. අපි දකින හීනේ අපිට ආයේ ඇහැකින් ගිහින් බලන්න බෑ. මොකද එළියේ තියෙන දේක් නෙමෙයි. අල්ලලා බලන්න බෑ. ඒක කාය විඤ්ඤාය නෑ. දැන් මනෝ විඤ්ඤාය දේ කාය විඤ්ඤාය නෑ. සෝත විඤ්ඤාය නෑ. චක්කු විඤ්ඤාය නෑ. එතනත් අර විඤ්ඤාණ ටික වෙන් වෙනවා. එක විඤ්ඤාණකින් කරන දේ වෙන විඤ්ඤාණකින් අත්දකින්න බෑ. කොටින්ම ඔය ධර්මතාවයේ ඔච්චරයි. එක විඥානකින් දැනගන්න දේ තව විඥානකින් දැනගැනීමේ හැකියාවක් නැහැ. මොන ඔය නුවණ පිහිටියක් ඇති ඔය ධර්මතාව ටික ඔක්කොම උතනක් තියෙනවා. අපි කොයි වෙලාවෙ හරි ඒක නැතුව විඥාන දෙකක් ගැට ගහනවා නම් එතනම තේරුම් ගන්න ඕන රැස් කරනවා. කර්ම රැස් කරනවා. දැන් කර්ම රැස් කරනවා කියන්නේ තව විදිහකට අපි දැනෙන විදිහට කියනවා. එළියේ තියෙන දෙයක් ගැනයි මේ දැනගන්නේ. එළියේ තියෙන දෙයක්, බාහිරේ තියෙන දෙයක් ගැනයි මේ දැනගන්නේ කියලා හිතුවත් කර්ම රැස් කරනවා. මොකද බාහිර දේ දැනගන්න අපිට ඕන ආයතනයක් උපදීමේ හැකියාව තියෙනවා ඊළඟට. මේ එළියේ තියෙන දෙයක් ඕනනම් බලන්න පුළුවන්, අල්ලලා බලන්න පුළුවන්, සුගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්. මේ ආයතන හයෙන් ඕන එක ඉපදීමේ හැකියාව තියෙනවා. එතනම තේරුම් ගන්න. බාහිරේ තිබ්බ ගමන් ආයතන ටික ගැට ගහලා. මාව ගැට ගැහුවොත් අහු වුණා. ලෝකෙට අහු වුණා. මං කියන දේ නම් ඇහුවේ ධර්මයේ දැක්කේ නැහැ. ධර්මයේ දැක්කනම් මං කියන දේ ඇහෙන්නේ නැහැ. වතුර බොන්නේ කොහොමද කියන එක දැන් ඒ ප්‍රශ්නේ ලෝකෙට අයිතිමත් තමයි ලෝකෝත්තර දැක්මයි නැතිකම. එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ මේ මාගේ මේ කුණු කය දිහා බලන්න එපා. ධර්මය දැක්කොත් මාව දකින්න පුළුවන්. වක්කලි ඈ සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. තණ්හාව තියෙනවා. තව දේවලුත් තියෙනවා. අතන තණ්හා දික්ක මාන 52ක් විතර කියන්නේ. රජ්‍ය සමන්නහරෝ දැන් කතා කරන්න බෑ. ඒ වටික මම දාලා ඇති ඔය වෙබ්සයිට් එකේ තියෙනවා බලන්න පුළුවන් ඈ. ඒකේ අහන්න පුළුවන්. ඈ දැන් සියල්ල කියපු තැන නම් මෙතන තියෙනවා. දැන් ඇහැයි රූපේ තමයි සියල්ල වෙලා තියෙන්නේ. ප්‍රඥාක්ති කියන්නේ ලෝකෙට අයිති දේවල් අපි හිතා ගන්න දේවල්. ලෝකෙට අයිති මට්ටම ඇත්ත ඇති හැටි නෙවෙයි. තේරෙනවද? ආයතන ගැට ගහලානේ ලෝකෙට අයිති දෙයක් හදන්නේ. ඒ දෙයට තමයි ප්‍රඥාක්තියක් දාන්නේ. ධම්ම රූපේ නම් ඉතින් ප්‍රඥාක්තියක් වෙන්නේ නැහැ. දැන් ලෝකෙටයි දේ අතර මහා ධාතුවක් කරපු එකේ තමයි ওই වැරද්ද තියෙන්නේ. එළිය තියෙන දෙයක් කරපු එකේ තියෙන වැරද්ද තියෙන්නේ. ධම්ම රූපේ ඇත්ත තත්ත්වය මොකද්ද? මනසට පෙනුම. හීනයක් දැක්ක. තමන් දැකපු හීනේ තව කෙනෙකුට දකින්න බෑනේ. එතකොට ප්‍රඥාක්තියක් වෙන්නේ නැහැ. ඒක ලෝකෙට බාරගලේ නැහැ. තේරුණාද? තමන් අත්දැකපු දේ තව කෙනෙකුටත් අත්දකින්න පුළුවන් නම් ඒ ලෝකෙට අයිති කරලා නම් ඒතර ප්‍රඥාක්තියක් දා ගන්න පුළුවන්. ඈ? ඒ ඔය 12 හරහා නෙමෙයි දෝ දාපු හැම ප්‍රඥාක්තියක්ම ওই මුලා වුණා හින්දා නෙමෙයි. ඒකක මුලා වුණා නම් ඔක්කොටම අහු වුණා. ඒකයි මේ කියන්නේ. එහෙන් චක්කු විඤ්ඤාණය රූපේ ඇත්ත දැක්කේ නැත්නම් අනිත් විඤ්ඤාණවලිනුත් ඕක අත්දකින්න පුළුවන් කලක්. එතකොට එළියේ දෙයක් හැදුවා. ඒකට ඉතින් ප්‍රඥප්ති දාගන්න පුළුවන් නේද? තියනවා කියලා විශ්වාස කරපු ගමන් හරි ආයතන වලින්මයි ආයයත් දකින්න තියෙන්නේ. ඒක වෙන වෙන ආයතන වලට බාහිරවක් නෙමෙයි. අර වෙනස තියෙන්නේ ආයතන වලට ගැට ගහපු දෙයක් තියෙනවා. ලෝකෙටයි මනසෙන් හදපු දේ ඒක තමයි මම කියන්නේ. මනසෙන් හදපු දේ හීනයක් විතරනේ. තව කෙනෙකුට දකින්න පුළුවන් ද තමන් මනසෙන් හදපු එක? අනිත් එක්කෙනා මනසෙන් හදපු එක වාට පේනවා. ආ දැන් ඒ මට්ටමින්ද අපි ලෝකෙට පනවපු දේවල් තියෙනවා. අර කනුව වාටත් පේනවද අර කනුව කියලා අහන්න පුළුවන්. තේරෙනවද? එතකොට ඒක මනසෙන්ද හදලා තියෙන්නේ? ඒක තමයි ඕන ආයතනකින්. ආයතන 6 තමයි සියල්ල. ඕකේ ඇත්ත ඇති ඇති දන්නේ නැති කමට ලෝකෙට අහු වෙනවා. ඔව් ප්‍රඥාප්තිය කියන්නේ ලෝකෙට අහු වුණ මට්ටමේදී තමයි ප්‍රඥාප්තිය තියෙන්නේ. ඒක ඉතින් ප්‍රඥාප්තියක් දා ගන්නවා. ඒක විස්තර කරලා. හීනේ හීනේ බව නොදන්නකම. දැන් ඔය රැවටෙන හැම එකකම දැන් ලෝකෙට අයිති ධර්ම වට කියන්නේ සංකත ධර්ම. හේතුපත්‍යයන් නිසාමයි ඔය හටගන්නේ. එතකොට මේ හේතුපත්‍ය වල ප්‍රධාන වෙනවා අවිද්‍යාව. එහෙම තේරුම් ගන්නකො. අවිද්‍යාව තියෙනකන් ලෝකෙ තියෙනවා. අවිද්‍යාව නැති වුණ දවසට ලෝකෙ ඉක්මවා යනවා. ලෝකෝත්තර. තේරෙනව නේද? එහෙම කිව්වම අවිද්‍යාව තියෙනකන් ලෝකේ තියෙනවා. අවිද්‍යාව නැති වෙනකොට, ඒ කියන්නේ විද්‍යාව පහළ වෙනකොට ලෝකේ ඉක්මවා යනවා. ලෝකෙට අහු වෙනවා. ඒ මුලා වුණේ එකට මුලා වෙන්න හේතු තියෙනවා. දැන් වතුරට එබෙන බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න හේතු තියෙනවනේ. හේතු නැතුව නෙවෙයි. හේ හේතු ප්‍රත්‍යය හින්දාමයි එහෙම වෙන්නේ. ඒ ප්‍රත්‍යය කියන්නේ ඒකට ආධාර වෙන ඒවා තියෙනවනේ. ආලෝකේ ප්‍රත්‍යය, ඇහත් ප්‍රත්‍යය, නේද? වතුරක් ප්‍රත්‍යය. පිය වලට කැමති නම් හේතු කියන්න පුළුවන්. තමන් ප්‍රධාන වශයෙන් ගන්න යා මේක නම් මුල් වෙලා තියෙන කිව්වම ඒ ප්‍රත්‍ය වලින් එකක් අපි ප්‍රධාන කරනවා. ඒකට හේතුව. තමන්ට කැමති නම් පුළුවන්. ඕ තුනම ප්‍රත්‍ය. ඉතින් අපිට මේකයි මුල් වෙන්නේ කියලා හේතුවට. ප්‍රත්‍ය වලින් ප්‍රධාන වෙන එකට හේතුව කියනවා. තේරුණාද? ප්‍රත්‍ය ඕන තරම් තියෙන්න පුළුවන්. හරිද? දැන් සූවිසි ප්‍රත්‍ය කියලා තියෙනවානේ. 24. ඔය 24 ගැන කතා කළොත් මොකවත්ම දෙන්නේ. ඒ හින්දා අපි ප්‍රධාන ටික අරගෙන අපි අපිට වැටහෙන ටික අපි ඒකට මුල් තැනක් දීලා ආ මේව තමයි හේතු කියලා ඉතින් කියනවා. මේ හේතුව. ආ එහේ තමයි හේතුව. හරි? අපි වෙන එකක් ප්‍රධාන කරලා කතා කරනකොට අරක ප්‍රත්‍යක් විතරයි. අපි ආලෝකය ගැන ප්‍රධාන කරලා පෙනීම කතා කරනකොට ආලෝක හේතුවෙන් තමයි ආලෝක නැති වුණොත් වෙන්නේ. එතකොට අනිත්‍යක උදව් වෙලා. ඒක තමයි දැන් බීජය ගැන කතා කරන එක්කෙනාට ඒක හේතුව. තව කෙනෙකුට ඊට වඩා ප්‍රධාන වෙන්න පුළුවන් වෙන එක. බීජය තිබුණට පළ වෙන්නේ නැහැ. ඔය පොළවක් තියෙන්න ඕන. කියලා තව කෙනෙකුට ඒක ප්‍රකට වෙන්න පුළුවන්. තේරෙනවද? ඕවා සම්මතයේ තියෙන්නේ මේක මෙහෙමමයි කියලා අර වෙනස් වෙන්නේ නැති ඒවා නෙවෙයි. ඒ මොහොතක වෙනස් වෙනවා. මේක තමයි. දැන් ඔයාලට විඥාන හේතු වුණාට තව කෙනෙකුට ඇහැ හේතු. තව කෙනෙකුට රූප හේතු. තේරෙනවද? ඒ ප්‍රත්‍ය ඕක තමයි ඒ සූවිසි ප්‍රත්‍ය කියලා බොහොම එකකට එකක් සම්බන්ධ වෙන ප්‍රත්‍ය ඔක්කොම ටික අහු වෙනවා සූවිසි කියලා. එතනින් අපිට ප්‍රකට වෙන්නේ සමහර ඒවා අපේ ප්‍රඥාවේ හැටියටයි බලන දේ හැටියටයි නේද? ඒ වෙලාවේදී වැදගත් වෙන්නේ සමහර ඒවා. ඒත් ඒ වැදගත් වෙන ටික තමයි අපි හේතු කියලා දාගන්නේ. චක්කුංච පටිච්ච රූපේච පජරි යකු විඥානං කියන තින්නම් සංගති පස්සෝ. ඒක අපි ওই ಜಾති තුන විකරණේ කතා කරන්නේ. ඒ මහා අතිපද උපමයකට ගිය ගමන් අන්න තව එකක් ඇදලා ගන්නවා. පජ්ජෝ සමන්නාහරි. ඇයි රූපේ තිබුණටම විඥානේ පහළ වෙන්නේ? පජ්ජෝ සමන්නාහරෝ කීරේක ඉදිරියොත් විතරයි විඥානේ පහළ වෙන්නේ. මොන දැන් තවත් එකක්. දැන් ඕක ගැන අහනකොට ඒකට මුල් තැන දීලා දා ඊළඟට අහන්නේ. තේරුණාද? ඒ ඕවා අර නියත නිමේ. සම්මුති කියන ඒවා නියත නිමේ. ඒ කියන්නේ නිරපේක්ෂ ධර්ම නිමේ. සාපේක්ෂ. ඔව් වචන ගැඹුරු හින්දා මම ඒ වයින් කියන්නේ නැත්තේ. ඇත්ත ඇති හැටි නෙවෙයි. හරි? ඒක එක පඤ්ඤාප්ති පනව ගන්න පුළුවන්. ඒකට ඔව් වචන ටික නෙමෙයි වැදගත් වෙන්නේ මෙන්න මේ කර්ම රැස් වෙනවද නැද්ද? කර්ම රැස් වෙන්නේ කොහොමද? නිමිති ඉතුරු වෙනවද නැද්ද? නැත්නම් ආයතන ගැට ගහනවද නැද්ද? විඥාන ගැට ගහනවද නැද්ද? නේද? ඒවනේ ධර්මයට එකඟ වෙන්නේ. මේකේ Tamanta ප්‍රත්‍යක්ෂයි. නේද? ඒතර යම් කිසි විදිහට මාර්ගයක් වඩනවා නම් ඔන්න ඔය දේ සිද්ධ නොවෙන්න ඕන. විඥානික විඥාන ගැහිම එක වැරද්දක් කියලා දන්නවා. ඒක නොවන දෙයක් නම් කරන්නේ යන්න කර්ම රැස් වෙන්නේ. නේද? එහෙම නැත්නම් ලෝකෙට අහු වෙන්නේ නැහැ. නිමිති ඉතුරු කරගන්නේ නැහැ. ඕන පැත්තකින් Tamanta ඔක ආයේ ඩබල් චෙක් කරගන්න පුළුවන්. මේක හරිද? මේක මාර්ගයද? ඒකට ඒක කවුරුවත් කියන දෙයක් කරනවා නෙමෙයි Tamantaම පුළුවන් මේක හරිද වැරදිද කියලා බලාගන්න. ඒක ධර්මයේ තියෙන ගුණය. මං කියපු හින්දා මොකොස් කරන්නේ? හලකලා බලන්න මේක. එහෙම දෙයක් මේකේ තියෙන. ධර්මයට ගැලපෙන්නේ නැත්නම් කියන්න ප්‍රශ්න කරන්න සාකච්ඡා කරන්න ඒක කරන්න ඕනේ. Tamanta meke ගොඩක් හරි කඩලවිලක් තියෙනවා නා මෙතන මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ නේ කියලා තියෙනවා. අන්න ඒක පුළුවන් තරම් අහන්න සාකච්ඡා කරන්න ඕනේ. ඒක තමයි ඒ අවබෝධයේ තියෙන මාර්ගය. කකුල රිදෙනවා කියලා තමයි ඔය පැත්ත බලන්නේ. නේ? අනේ ඔළුව රිදෙනවා කියලා තමයි ඒ පැත්ත බලන්නේ. නැත්නම් ඔයා එවිදිනකොට මේ කකුල හරියේ මෙහෙම දැනෙනවා කියලා නිමේද පටන් ගන්න. කොන්දේ දැනෙනවා. වේදනාව තමයි වේදනාව තැනකට සම්බන්ධ කරලා නිමේද බලන්නේ. ආයන පස්සනාවේදී අනිවාර්යෙන් රූපේ සම්බන්ධ කරලා බලන්න. රූපය ප්‍රධානයි. වේදනාව ප්‍රකට වුණාට අපි මුල් තැන දෙන්නේ වේදනාව අයිති කොතැනටද? කයේ කොතැනටද? නේද? ඒකයි ඒකට ආයන පස්සනාව කියන්නේ. කයේ කයේ තැනකට හුස්ම වුණත් තාමේ හරියන්නේ නාසයට නේද? ඈ?
අර එහෙන් දැකලා රූපස්කන්ධය කියලා නිමිත්ත හොදවලා
ආ එහෙන් දැකීම කායනුපස්සනාව නෙවෙයි එතකොට. එතකොට නෑ
සාමාන්‍ය ආයතන
ඒක බලන විදිහට Tamanට ප්‍රකට වෙන ඒවා තියෙනවා. එහෙන් දකිනකොට රූප ඒ කියන්නේ ඕන ආයතනයක මනස ඇරෙන්න ඉතුරු පහගත්තු කනනාසය දිය ශරීරය කියනකොට නේද? ඔතන ඇත්තටම අර ಜಾති පහම හටගන්න රූප ගතිය තියෙනවා. දැන් රූපස්සන්දෙට දාමේම ඇහැයි රූපේ. එදිගේ තියෙන එක රූපේ විදිහට දාන්නත් පුළුවන් ඇහැ රූපේ විදිහට දාන්නත් පුළුවන්. කනයි ශබ්දේ ගන්නකොට කන රූපේ විදිහට ගන්නත් පුළුවන් සද්ද රූපේ විදිහට ගන්නත් පුළුවන් නැත්නම් සද්දේට අදාළ බාහිර රූප ඒ අනිත් ටිකත් එහෙම පුළුවන්. ඒක රූපයක් ගැන අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. වේදනාවක් ගැන අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කැමැතිද අකමැතිද කියන ගතිය නේ වේදනාව. සංඥාවක් ගැන අදහසක් ගන්න පුළුවන්කමක් තියෙනවා නේද? ඒක වෙන් කරලා මේ වෙනයි වයින් වෙන් කරලා ගන්න ගතිය තමයි සංඥාව. ඒ අරමු. හා? ඒ කාය ආයතන. තදවීම දැනෙන්නේ කයට. එතකොට ඒක ඒ දැනුණ කයේ කොටසයි බාහිරේ ගැටුණ කොටසයි දෙකම රූප ගණේට අපි දානවා. කකුලයි පොළොවයි කියලා කිව්වේ මම හිතේ කකුලේද තද ගතිය තියෙන්නේ පොළොවේද තද ගතිය තියෙන්නේ කියලා. දැනුනේ තද ගතිය. ඒ වුණාට අපිට මූලික වෙන සංඥාව තමයි කකුල පොළොවේ ගැටෙනවා. නැත්තම් කකුලේ කට්ටක් ඇනෙනවා. ඈ? නැත්තම් අර මොකෙක් හරි කෑවා. නේද? දෂ්ට ගලා. මදුරුවෙක් කනවා කියන කොටත් දෙක තියෙනවා. දැනෙන්නේ වේදනාව. හැබැයි අපිට ඔළුවට එන්නේ මදුරුවයි කාපු තැන. ඈ? ඒ සංඥාව ඒක වෙන් කර ගන්නවනේ අනිත් ඒවායි. මේ දැනුණ එක අනිත්. දැන් සංඥාව මෙහෙම ගන්න. දැන් මදුරෙක් කෑවා කියලා වෙන් කර ගන්නවනේ. ඒ වෙන සතෙක් කෑවා කියලා දාන්නේ නැහැ. ඒ මදුරුවට අදාළ වෙනම සංඥාවක්. හතට අදාළ වෙනම සංඥාවක්. ඒක වෙන් කරගන්නීමේ හැකියාව තියෙනවා ඒකමයි. එතකොට අර නිමිත්තට අදාළ දේවල් තමයි ඔය. දැන් නිමිත්ත මදුරුවා කියලා මදුරුවාගේ සද්දේ දානවා, රූපේ දානවා, මේ වර්ණය දානවා, ගඳක් සුවඳක් වෙන්න පුළුවන්. ඕන එකකින් ඒ නිමිත්තට ගැට ගන්න පුළුවන්. හරි? එතකොට ඒ ඕන එකකින් සිහිපත් වෙන්නේ මේක. මේක සිහිපත් උන ගමන් ඔන්න ඕන ආයතනකින් ඕක දිගේ යන්න පුළුවන්. ඇයි ඒ නිමිත්තට හැකියාව ආයතන ටික ඔක්කොම ඕකේ ගැට ගහලා තියෙන්නේ. තමන්ට ප්‍රකට වෙන එක පස්සෙන් දිගින් දිගට යන. කොයි එකද සිහි කරලා දෙන්නේ කියන එක තණ්හාවටයි කියලා. එතකොට මේ විඥාණයට පිහිටන්න පුළුවන් ඔය කියපු දැන් රූප වේදනා සංඥා සංකාරව තමයි භූමිය. විඥාණයට පිළිගන්න පුළුවන් භූමිය. රූපය අල්ලගෙන දිගින් දිකට හිත හිතා යන්න පුළුවන්. වේදනාව අල්ලගෙන දිගින් දිකට හිත හිතා යන්න පුළුවන්. මේ විදිහටයි දෙන්නේ කියලා. සංඥා අල්ලගෙන දිගින් දිකට යන්නත් පුළුවන්. සංකාරය අල්ලගෙන දිගින් දිකට යන්නත් පුළුවන්. ඒවා විඥාණයට පිළිගන්න පුළුවන් භූමිය. පොළොව. විඥානයේ බීජය විඥානේ පිහිටන්නේ අර හතරෙන් එකට. හරි? ඒක දිගින් දිගට ගෙනියන්න වතුර දාන්නේ පන්හා සෙනෙහෝ. සිනෙහෝ. ඒ වතුර. විඥානයේ බීජය පොළව වෙන්නේ හතරෙන් එකක්. රූපේ වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංකාර වෙන්න පුළුවන්. ඒක දිගින් දිගට ගෙනියන්න වතුර දාන්න ඕනනේ. තණ්හා. හරි. බීජ සූත්‍රය කියවන්න. ගත්තනේ පොත් නේද? පොත් ගත්තා ගෙදර ඇති. ඔයලා ගන්න ගිහින්. ඔය එකකට එකක් එකකට එකක් උපකාර වෙනවා. එකකට රැවටුනොත් ඔක්කොගෙම රැවටෙනවා. ඒක මොකද්ද වැඩිපුර උදව් කරන්නේ කියන එක තමන්ගේ කෙලෙස් මට්ටම. එක එක්කෙනාගේ කෙලෙස් වෙනස් නේද? ඒ කෙලෙස් මට්ටම අනුව කොයික පස්සෙන්ද යන්නේ කියන එක. කෙනෙක් රාගයේ පස්සෙන් යන්න පුළුවන්, තව කෙනෙක් ද්වේෂයේ පස්සෙන් මෝහය වැත්තේ තියනවා. මෝහය අර දෙකෙන් තියෙනවා කොහොමද? ඒක එක කෙලස් බලවත්, තමන්ගේ කෙලස් බලවත් එක අල්ලගෙන තමයි ඒක පස්සේ යන්නේ. යන ගතිය තියෙන්නේ. ඒකයි තණ්හාව තමයි කොයි පැත්තෙන් ගෙනියනවාද? ඈ අපිට අඹ ගෙඩියක් මතක් වෙනකොට එකෙක්ගෙනාගේ තණ්හාව වෙනස්. ඒ තණ්හාව අනුව ඒකට අදාළ ආයතන ටික තමයි එයා උපද්දවන්නේ. නේද? කෙනෙකුට අඹ උයන්න හිතෙන්න පුළුවන් අමෝබාර. කෙනෙකුට ඉදිච්ච අඹ අරන් එහෙම මේවා කරන්න පුළුවන්. ඔය එක එක විදිහට යනවා. ඒ තමන් කුරුදු කරපු තමන්ගේ තණ්හාව අනුව යන කෙනෙක්ව වල කැමැතිම නැති වෙන්න පුළුවන්. වකන්නම හොඳ නෑ. ගැටෙන පැත්තෙන් යන්න පුළුවන්. නේද? ඒක එක එක්කෙනා මිකෙලස් අනුව ඒක අර යන පාර වෙනස්. ඒකට අල්ල ගන්න පුළුවන් අර හතරෙන් ඕන එක. ඒක ඒ වෙලාවේ හැටියටත් වෙනස් එහිඳ තමයි ඒවා ගැන බලා ඉන්න පුළුවන්. මේවා කරන්න හැටි. කො වේදනාව පැත්තෙන් බලා ඉන්න පුළුවන්. වේදනාව පස්සෙන්. රූපේ පැත්තෙන් බලා ඉන්නකොට කායයන් පස්සෙන්. ඔකට හිත වැඩ කරන හැටි බලා ඉන්නකොට චිත්තාන් පස්සෙන්. ඔකේ තියෙන ධර්මතා ටික තමයි ඔය නීවරණයි අරෝම මේවා ටික. එතකොට ධම්මාන් පස්සෙන්. එතන අනුපස්සනා කරන්න පුළුවන් එක එක විදිය. ඒකට තමන්ට මේ මොහොතේ ප්‍රකට වෙන්නේ මොකද්ද? ඒකෙන් පටන් ගන්න එක තමයි හොඳ. ඒකේ වරදක් නැහැ. කොයි එක බැලුවද කියන එක වරදක් නැහැ. Tamanta එක පුළුවන්ද කියන එකයි යතන. අල්ලන්න පහසුද මේක දිහා බලා ඉන්න පුළුවන්. ඕන එකක් නැහැ. ආයතන වලත් ඕන එකක් නැහැ. ඒකේ තෝරන බාහිර එක ගන්න නැත්නම් අභ්‍යන්තර එක ගන්න. බාහිර එකද මේ දකින්නේ එහෙන් උත්පත්තල දෙන්නේ. මේකට අර බාහිර එක අල්ලන්නේ. අර එළිය තියනවා කියලා හිතුණාට එළිය තියෙන එකද නැත්නම් මේ මෙහෙන් උත්පත්තල දීපු එක. ඒ ඕන පැත්තකින් Tamanට මෙන්න මේක මට බලන්න ලේසි කියලා හිතනවනම් ඒකෙන් මෙනෙහි කරනවා. මොකද එකකින් මෙනෙහි කරගෙන අවබෝධය එනකොට අනිත් ඒවා දකින්න පහසු වෙනවා. මොකක් නොකර ඕක ගැන කතා කරගෙන ඉන්නවට වඩා ඒක පැත්තකින් හරි මේක මෙනෙහි කර කර බලන්න ඕනේ. එයාට තමයි ඒක කොහේ හරි කොනක් අහු වෙනවා ඒකට. මාත්‍ය වෙදී. තමන්ට සංඥාව පහසු නම් ඒකෙන් කරගෙන යනවා. ඒ වැරදක් නැහැ. හැබැයි හරි වැරදි තේරුම් ගන්න ඕන අරවට ගලපලා බලන්න ඕන. කීයද? කර්ම රැස් වෙනවද නැද්ද? නිමිති ගොඩ ගන්නවද නැද්ද? ලෝකෙට අහු වෙනවද නැද්ද? ඔයගේ ගොඩක් කිව්වනේ ඒක පැති වලින් බලන්න. නේද? ඕක දැන් මොන එකට වැටුණත් ඒක අපිට ගැටලුවක් නැහැ. මේ දැන් හොයන්න යන එක ඔබ චිත්තානුපස්සනාවද කායනුපස්සනාවද? ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අනුපස්සනාව කෙරෙනවා කියන්නේ. ඇහුනේ සත්‍යයක් ඒක ගැන හිතුවේ හිතෙන්. හිතපු දේ බාහිර රූපයට ආйти නැහැ. ඔව්. අඹගෙඩිය කියලා කණෙන් ඇහුණා. හිතට මැවුණා. හිතෙන් මවපු එක හිතෙන් මවපු එකක් කියලා දකින්න. ඕකට දාන නම නෙමෙයි වැදගත් වෙන්නේ. මේ මේක දකින්නවා. ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙන්නේ අර වචන ටික පාඩම් කරගෙන ඕකට ගැට ගන්න. ඕක කායනුපස්සනාව වුණත් එකයි, චිත්තානුපස්සනාව වුණත් එකයි, ධම්මානුපස්සනාව වුණත් එකයි ගන්න. මොකක් හරි. ඒ වචනේ නෙමෙයි වැදගත් වෙන්නේ. මේක බලන්න පුළුවන්ද? හිතෙන් හදපු දෙයයි රූපෙයි වෙන් කරන්න පුළුවන්ද? පුළුවන් නම් ඔය ඔක්කොම වැඩෙනවා. මේ ඒකයි කරන්නේ. මේ වෙලාවේ මෙන්න මෙහෙම මූලාවකට වැටුණා. මෙතන ඇත්ත தත්ත්වය මේකයි. එතකොට හිතේ ඇති වුණ ටික හිතට ආйти මිසක් බාහිර රූප වලට ආйти නෑ. මේ නාමයි රූපයි වෙන් වෙනවා ඒක. ඕක කරන්න පුළුවන් නම් මං කියන්නේ ඕක කරන්නකො. ඊට පස්සේ හොයන්න ඔය මොකද්ද ඔය වැඩුනේ. ඉස්සෙල්ලා හොයන්න එපා මේක කායු වස්තනාවද වේදනානි වස්තනාවද ඒ ගලපන්න යන එකට වඩා මේක කරන්න. ඒක ප්‍රායෝගිකව බලන්න මේක හරි ගැලපෙනවද ධර්මයට? කෙලස් කැඩෙනවද? කියන්නේ කර්ම රැස් කරනවද මෙහෙම බලනකොට? තේයි රැස් කරන්නේ නැහැ කියලා. ඒක තියෙනවා නම් මාර්ග ගැන විශ්වාසය ඇති කරගන්න. මන් දන්නේ මොන පස්සනක්ද කියලා. ඒක හොයන්න එපා කියලා කියන්නේ. ඔය වචනේ නොදා මේක ප්‍රායෝගිකව කරන්න. කාය අනුපස්සනාව වුණත් එකයි, වේදන අනුපස්සනාව වුණත් එකයි, මොන අනුපස්සනාව වුණත් එකයි මෙන්න මේ ධර්මතාවයේ වැඩෙනවා. තේරෙනවද? මෙච්චර කල් ඉතින් ඔය වචන දදා කරන්න ගියානේ. ඒක පොඩ්ඩක් අයින් කරලා වචන ටික පැත්තකින් තියලා හිතයි බාහිරයි වෙන් කරන්නක බලන්න. හිතෙන් හදන ටික බාහිරයට අයිති නෑ කියන එක මොන විදිහකට හරි වෙන්න. ඔබ තමයි පටන් ගන්නේ. ඉතින් ඇත්ත தත්ත්වය එහෙම වුණාට අපි ඉතින් අර මුලාවෙන් හිතන එකටම තමයි යන්නේ. ඒක තමයි මේ අනන්ත කාලය සසරයාපු පුරුද්දක් ඔබ. ධර්මයේ ඇහෙනකොට ඒක ඇයි පුරුද්ද කඩන්නයි මේ හදන්නේ. පුරුද්ද බලවත්. මේ කොච්චර ගිව්වත් ලෝකේ තියෙන දෙයක් ගැනම නෙවෙයි දැනගත්තේ කියලා තමයි හිතන්නේ. එතන තමයි සිහියයි නෝනායි තිහිටන්නේ. එහෙම හිතුණට මෙහෙම දෙයක් තියනවා නේද? මොන ආයතන ඉඳගෙන මේ ඇහෙන් උපද්දපු වර්ණයක් දැකලා හිතෙන් හිතපු ටිකක් නේද අපි එළියේ තියනවා කියලා හිතන්නේ. කියන එක පෙන්වන්නේ. ඒක එක ක්ෂණයක් පෙන්නුවත් ඒක මහා බලවත්. ඒකයි දැන් විදර්ශනාව බොහොම ක්ෂණයක් වැඩුවත් මහා නිසංසක්. මංග සසරෙන් ගලවන්න තරම් බලවත් ඒක. වෙන කිසිම දෙයකට වඩා. ඒක පුළුවන් ක්ෂණයක් හරි කරන්න. ඔය ශබ්ද ප්‍රතිහියේ හරි සිහිය පිහිටන්න තමයි දැන් තියෙන්නේ. අපි මුලා වුණ සිහියනේ ඉවත්දගෙන තියෙන්නේ. ප්‍රඥාව එකට පිටින් හොඳයි. ඉතිකනවා දැන් මොකක් හරි අවබෝධ කරගන්න ඉති පොඩ්ඩක් හරි. අද ගානේ මෙන්න මෙහෙම කළොත් කර්ම රැස් වෙනවා. ඒක තේරුම් ගත්තා නම් ආය ඔක්කොම තේරුම් ගත්තා නේ. හරි. ඔබ තමයි මට කියන්න ඕනේ කර්ම රැස් වෙන්නේ කොහොමද රැස් නොවෙන්නේ කොහොමද කියලා. ධර්මතාවය. ඔක තේරුම් ගත්ත කෙනාට මාර්ගයේ තමයි වැඩේ. එනවා වචන ගොඩක් අවශ්‍ය නැහැ. විපාක දෙන කර්ම රැස් වෙනවද නැද්ද? නිමිති ගොඩ ගන්නවද නැද්ද? ඔන්නෝක තේරුම් ගත්ත කෙනාට මේ මොහොතේ සිහිය පිහිටන්න පුළුවන් කර්ම රැස් නොවන විදිය. ඕක දන්නේ නැති කෙනාට මේ මොහොතේ සිහිය පිහිටුවට කර්ම රැස් වෙනවා. නාම රූප වෙන් කරන්න. කර්ම රැස් වෙන්නේ නැහැ. ඒක කර්ම රැස් වෙන්නේ නැත්නම් හරි. ඒකයි. මාර්ගය බලන්න. ඕක වචන ගොඩක් නෙමෙයි. මේක නාමයේ රූපයයි කියනා නෙමෙයි. මේ අදහස හිතට දැනෙන. හිත ඇතුලේ හැදෙන දේවල් හිතට බාරයි. හිත ඇතුලේ දෙයක්. මේ බාහිර ලෝකෙට ඒවයි කිසිම සම්බන්ධයක් නැහැ. මොනවද අදහස එන්නම. ඒක තව ටිකක් තේරෙන භාෂාව තමයි ඔය හීනයක් දැක්කා. ඈ දෙවියන් උදේ හිතෙන් දැක්කා. කියන මට. ඒක තේරුම් ගන්න ලේසි නෑ. නැත්නම් මේ ඔක වැටහෙන්නේ නැත්නම් කවදාවත් ධර්මය අහන්න සාකච්ඡා කරන්න කියලා. හරි. එහෙම ධර්මතාවයක් මේ ලෝකෝත්තර දැක්ම දහම කියන හොඳයි. මම සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල අපි භාවනා වලදීන ධර්ම සාකච්ඡා වලදීන සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න පින් කැමති දෙවි දේවතාන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙත්තා දිවිසුර වෙලදීම කරගනිත්තා උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු ආසනා වේවා. ඒ සතුටටපත් වෙන ඒ දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ කෞලයේ සමත් ආරක්ෂා කරන සේක්වායන් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් ලෙඩ දුකක් සරසතු උපද්‍රවයක් ආදී කිසියම්ම නරකක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං කරත්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදিলা කින් බලාපොරොත්තු වෙනවා මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා තුන් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුපිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුපිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. පින් රැස් කරපු වෙලාවට කරන ප්‍රාර්ථනා හරියනවා. ඒ හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිර්මාණපත් තියා. ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මානේ බාල සමාදෝ. මේ වගේම ධර්ම මාර්ගයේ පින්නලා දෙන කල්යාණ මිත්‍යාන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා සකම් සමාදනා හොතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාදමෝ සකම් සමාදමෝ හොතු යාව නිර්මාණපත් තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාදමෝ සකම් සමාදමෝ හොතු යාව නිර්මාණපත් තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාදමෝ සකම් සමාදමෝ හොතු යාව නිර්මාණපත් තියා. අපේ මේ අවිද්‍යාව නැත්නම් තේටි නඳන්නකම හිංග කරන සංකාර සීලම මේ ලක්ෂණ තමයි අනිත්‍යයි අපදුකට පත් කරන්නේ. ඒ වගේම මේ හිතේ තියෙන ධම්මතා ධම්මනි හදා පෙන්නන්නේ නේද? මේ සබ්බේ ධම්මා. ඔය ආත්ම ගතියක් නැහැ කිසිම. මම මෙහි ඉන්නවා ඒ වාරෙහි තියෙනවා කියලා ගතියක් නැහැ. හිතෙන්මමවල හිතට පෙන්නන්නේ. හිතට සබ්බේ ධම්මා අනාත්තාති බව. ඇත්ත ඇති හැටි තේරුම් යන්න. ප්‍රඥාවට තමයි තේරෙන්නේ අදා පඤ්ඤාය පස්සට. එතකොට රැවටිලා කරපු රැස් කරගත්තු දුක් ටික කලකිරිලා අතාරිනවා. ඒ මොඩකමට නේ දුක් ඉඳලා තියෙන්නේ. ඈ ඇත්ත ඇති නදන්න තමයි. දත් නිබ්බින්ද තී දුක්කේ ඔක තමයි නිවනට මාර්ගය. ඒ සමග්ගු විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්ද තී දුක්කේ ඒ සමග්ගු විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බස
එතකොට ලබන සෙනසුරාදා කොහොමත් අපේ පන්තියේ තියෙනවා.